ආය සංකාර වූ සජ්ජන සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක් සමීකී භාගතුන් වහන්සේ විශාලපුර මහවණේ කූටාගාර ශාලා විහාරයේ වැඩවසන සේක. ඒ සමී භාගතුන් වහන්සේ පෙරවරුවේ හැඳි පෙරව පාසියුරුගෙන විශාලපුරට පිරිපිනිස පිවිසෙදී. විශාලපුර පිරිපිනිස හැසිර පසුබත්ති පිණ්ඩපාතයෙන් කරලා වැඩිසේක්. අනන්තරුන් බනව ආනන්දේමි හිඳනා ඇතිරිය ගනු දිවාවහිරණය පිණිස චාපාල චෛත්‍යයට යන්නමි වදාළසේ. එසේ වහන්සේ කියා ආනන්ද තෙරුණු භාගතුන් වහන්සේට පිළිවදන්දී හිඳනා ඇතිරියගෙන භාගතුන් පිසුපසින් වැඩිය. ඉක්බෙත්තෙන් භාගතුන් වහන්සේ චාපාල චෛත්‍ය කරා එළඹ සේක. එළඹ පනවල්ලා දස්මේ වැඩවුන් සේක. භාගතුන් වහන්සේ වැනිහිදී ආනන්දේනි විසල්පුර සිත් කලී උද්‍යාන චෛත්‍ය සිත් කලී ගෛතපුන් චෛත්‍ය සිත් කලී සප්තාම් චෛත්‍ය සිත් කලී බහපුත් චෛත්‍ය සිත් කලී සාරානන්ද චෛත්‍ය සිත් කලී චාපාල චෛත්‍ය සිත් කලී ආනන්දේ යම් කිසිවක් විසින් සතර ඉද්ධිපාදිය වඩන ලද්දා වුණා බහුල වශයෙන් කරන ලද්දා වුණා යුක්ත යානියක් මෙන් කරන ලද්දා වුණා පිටන තැන් මෙන් කරන ලද්දා වුණා සිත කරන ලද්දා වුණා පුරුදු කරන ලද්දා වුණා මොනවට නිපදවන ලද්දා වුණා එතෙම කැමැත්තේ නම් ආයුෂ කල්පයක් ඕ ඊට වැඩි කලක් සිටිය හැකිවන්නේ. ආනන්දනි තථාගතයන් විසින් සතර ඉද්ධිපාදයෝ භාවිතය බෞලි කෘතය යානි කෘතය වාස්තු කෘතය අනුෂ්ඨිතය පරිචිතය සුසුම ආරාධ්‍යය ආනන්දනි තථාගතයෝ කැමැත්තේ නම් ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කලක් සිටිය හැක්කයි වදාළසේක. මෙසේ භාගතුන් වහන්සේ විසින් දැඩි වූ සංඥා ඉදීම කරන ලබන කල්ලි ඕලාරික අවභාසය කියන්නේ හින්ට් එකක් දෙන අවස්ථාවේදී ආනන්ද තෙරුවේ දැනගැනීමට නොහැකි වූ මරෝවෙනි මඩන ලද්දා ඇත්තකුසේ වහන්ස භාගතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලෝට අනුකම්පා සඳහා ලෝමින්සට යහපත මිනිස හිත පිණිස සුව පිණිස කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් හෝ වැඩ සිටිනසේක්වායි සුගතයන් වහන්සේ කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වැඩ සිටිනසේක්වායි භාගතුන් වහන්සේ නොයන් දැන. ඒතර මේ ආනන්ද තථාගතයන් වහන්සේ ඒ චෛත්‍ය එහෙම තියෙන තැනට ගිහිල්ලා ඒක පෙන්නවා මේ උද්‍යාන චෛත්‍ය සාරාණ චෛත්‍ය මේ ඔසිත් කවේ කියලා. ඒකෙන් අදහස් කළේ මේ බුදුහාමුදුරුවෝ අභිනන්දනා කරනවා කියන එක නෙමෙයි. ඒකෙන් පෙන්නන්නේ දැන් සාමාන්‍යයෙන් වයසට ගියාම කෙනෙකුට කවුවත් කියන්නේ නැහනේ අනේ තව ටිකක් කල් ඉන්නේ කියලා නේද? එතකොට අර දැන් ආනන්ද හාමුදුරුවෝට පෙන්වෙයි මට මේක ඉන්න පුළුවන්. මේක මට බර්ඩන් එකක් නෙමෙයි මට ඉන්න පුළුවන්. ඒ කියන අදහස තමයි හින්ට් එක දුන්නේ බුදුහාමුදුරුවෝ. ඉතින් මේක පෙන්නනවා මේ කවුරු හරි කෙනෙක් මේ ඉද්ධිපාදිය භාවිත කරනවා කියන්නේ ඩිවලොප් කරනවා. බහුලීකృత කියන්නේ පර්සියුඩ් කියන එක. ඊළඟට යානිකත කියන්නේ given means of transport. ඊළඟට වාස්තුකත කියන්නේ given grounding. අනුෂ්ඨිතයයි කියලා කියන්නේ steady කියන එකයි. steady. පරිචිතය කියන්නේ consolidate. සුසුමාරද්දයි කියලා කියන්නේ well undertaken කියන එකයි. දැන් අපි කියමු ඒ මොනවට පරිපූර්ණ කරා කියලා එතන සිංහලෙන් කියනවා. ක්ලේශයෝ පරිඋත්තානියෝ සංස්කාර කියන ඒවා විසම වෙනවා. ශාන්ත ස්වභාවයේ ප්‍රනීත ස්වභාවයේ නිරෝධය සමධර්ම ඇත්තේ කියලා පෙන්නනවා. නිර්වාණ ඉතරයි සමධර්ම ස්වභාවය කියන එක තියෙනවා. එතකොට මේ විදිහට කෙනෙක් මේව වඩලා තිනවා නම් ඉද්ධිපාදී ඒ පුද්ගලයාට ඒ ආයුෂ කාලේ දික් කරගෙන ඉන්න පුළුවන්. මේ මොකද ඒක අර රිපෙයා කරන්න පුළුවන් නේද? රිපෙයා කිරීමක් කියන එක එහෙම තියෙනවා. අපි ඒවා පෙන්නලා දීලා තියෙනවා අර මොනින් මෙඩිටේෂන්ස් වල එහෙම. එතකොට මෙහෙම කිව්වට ආනන්ද හාමුදුරුවන්ට මේ හිතුනේ නෑ ඉල්ලන්නේ කියලා. මායාව විසින් මැඩුවා වාගේ ඉල්ලුවේ නැතේ කියලා කියනවා. දෙවෙනි පාරටත් භාගතුන් වහන්සේට ආනන්ද තුරුන්වමතලා කිව්වා මේ මේ තථාගතයන් වහන්සේ කැමති නම් කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් ඉන්න පුළුවන් කියලා ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ ඉල්ලුවේ නැහැ. තුන්වෙනි පාරටත් ඉල්ලුවාට පස්සේ කිව්වට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ආපහු ඉල්ලුවේ නැහැ කියන එක තියෙනවා. ඉතින් මේ සූත්‍රය ඉතුරු ටික බලන්න ඉස්සෙල්ලා අපි මේ ඉද්ධිපාදයන් කියන එක තේරුම් ගන්න අපි මේ ඒ ඩයග්‍රාම්ස් වලට ගිහිල්ලා බලමු. අපි පළමුවෙන් මේ අමිත්‍ර බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලාට පුතක් දාපල කරන මේ ධර්මය අපිට ලබා දුන්නට. අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඔගලන්ට පේනවා එක පැත්තකින් සත්තබොජ්ජංගය. එතකොට මේ හතරවෙනි ධානය කරා ගමන් කිරීමට එක්ක ආර්ය අෂ්ටාංග මාර්ගයේ මෙහෙම එන්න පුළුවන්. උපේක්ඛාවෙන් ඒ අප්‍රමාණය දක්වා එනවා කියන එකට. එතකොට ඒ එතෙන්දී අපිට පේනවා ඒ උපේක්ඛාවට එන්න. දැන් බොජ්ජංගේ පැත්තෙන් අපි බැලුවොත් අපි පේනවා මේ පළවෙනි ධානයට අපි යනවා. හතරවෙනි ධානයට යන්න නම් පළවෙනි ධානයට යන්න ඕන. එතකොට අපි විවිච්චේව කාමෙහි විචක්කුසලේ ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකදම් ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා අපි පළවෙනි ධානයට යනවා. එතකොට පළවෙනි ධානයේ විතක්ක විචාර කියන එක තියෙනවා. ඒ විතක්ක විචාර කියලා කියන්නේ නෙක්ඛම්ම විතක්කේ, අව්‍යාපාද විතක්කේ, අවිහිංසා විතක්කේ. ඒ නෙක්ඛම්මේ සඳහා තමයි අපි දෙතිස් ගුණපය කියන එක සිහි කළේ. එතකොට මේ දෙතිස් ගුණපය සිහි කළාම ඒක සඳහා අපි දන්නවා ඒක භාවිතා කිරීමෙන් නෙක්ඛම් ස්වභාවය ඇති වුණා කෙසොන් නීදත් ආදී වශයෙන් ගැනීම. දැන් එයාට ඇති වෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන පළවෙනි ධානයේ හැබැයි විතක්ක ਵਿਚාරයන් කියන ඒවා තියෙනවා. දැන් ඊට පස්සේ එයාට පේනවා මේ ප්‍රීතිය නම් හොඳයි, හැබැයි මේ විතක්ක ਵਿਚාර කියන මිලමට ගෙවන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ කමටහනේ මිල ගෙවන්න වෙලා තියෙනවා. මං හිතන්න ඕනේ කේස් ලොන් නියදත් ආදී වශයෙන් සිතන්න ඕනේ. එතකොට එයාට ඒ එයායි කොහොඳට මතක තියාගන්න කේස් කිව්වහම මේ මල මුත්‍රා අසුචි බෝට්ටු ඉදින් දේවල් තමයි කියලා. අන්න ඉතින් දෙයට පෙනෙනවා විතක්ක ਵਿਚාරාණ වූප සම විතක්ක ਵਿਚාර කියන පහ වෙලා ගිහිල්ලා අභ්‍යන්තරේ ඒ ඒකෝදි භාවයේ ඇති ඒ සවිතක්කං සවිචාරං විවේකදම් ප්‍රීතිසුඛං ဒုတိය ධානං උපසම්පච්ච වේති දෙවෙනි ධානයට ගිහිල්ලා ඉන්න. ඒ දෙවෙනි ධානයේ යාට ප්‍රීතිය තියෙනවා. එතකොට එයා ඒ ප්‍රීතියට සතුටේ, හැබැයි යාට පොඩි ආදීනමක් පේනවා. දැන් විතක්ක ਵਿਚාර නැහැ. නමුත් ප්‍රීතිය තියෙනවා. ආදීනමේ තමයි යම කායිකව දැනෙනවා නම් ඒකට ඇලෙන්න පුළුවන් කියන ආදීනමේ. ඒක නිසා යා සතුට වෙනවා. ප්‍රීතියට අමුතු තෙවුණා වූ ඒ තුන්වෙනි ධානය. ඒක තමයි ඉතින් දිපෙන්නනෝ ප්‍රීතියාච විරාග උපේක්ඛතෝ සතිමාසුක විහරಂತಿ තන් තතිය ධානං උපසම්පච්ච විහෙරති. ප්‍රීතියට විරාගී ඇති වෙලා ඒ උපේක්ඛා සහගත වූ ඒ සුඛී ඇති තුන්වෙනි ධානයට යනවා. තේ ධානය තමයි මම කිව්වේ අර ඇස් දෙක වහගත්තාම කෙනෙකුට දැනෙනවා කියලා මේ අයි ලිඩ් එකෙන් අයි බෝල්ඩ් එකෙන් ඒ මූණෙම එක සුඛයි හැටියට තමයි දැනෙනවා. එතකොට මේ සුඛේදී යා කල්පනා කරනවා මම දැන් මේ සුඛයි සුඛයි කියලා කියනවා. හැබැයි ලෝකේ සත්‍ය වශයෙන්ම තියෙන්නේ දුක්ඛය. එහෙමනම් සත්‍ය වූ දුක්ඛය ධම්මතුවේ ධම්මතුවේ මේ සුඛය දැන් පාවේ කියලා කල්පනා කළාම එයාට ඒ සුඛයට උපේක්ඛාවක් ඇති වෙලා එයා යනවා හතරවෙනි ධානයට. අන්න එතින්ද පෙන්නන සුඛස්සච පහන දුක්ඛස්සච පහන උපේව සෝමනස්ස දෝමනස්සානං නත්තංගම අදුක්කම සුඛං උපේක්ඛා සතිපාරිසුද්ධි චතුත්ථ ධානං උපසම්පච්ච විහෙරති. අර දුක්ඛය සුඛය දෙකම පහ කරලා මේ පුද්ගලයා ආව හතරවෙනි ධානියට. දැන් උපේක්ඛාව සහගතව යයින්. එතකොට ඒක තමයි මේ පෙන්වන්නේ. මේ පෙන්වුවේ මේ බුද්ධංගයේ එතන ප්‍රීතිය කියන එක ඇති වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒකේ සුඛයේ සහගත ස්වභාවය දින තියෙනවා. අර පස්සද්දී එහෙම ඇති වෙලා ඊට පස්සේ උපේක්ඛාවට ආවා. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි සම්මා දිට්ඨි සම්මා සංකප්ප ගිහිල්ලා ඕගොල්ලෝ දන්නවා සම්මා සමාධියට එනකොට ධාන හතරයි. ප්‍රථම ධාන, ဒုတိය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන. මේ විදිහට මෙතන චතුර්ථ ධානය දක්වා ඉන්න පුළුවන්. දැන් එහෙමනම් අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනෝ ඉද්ධිපාදයන් අතර තිබෙනා වූ සම්බන්ධතාවය. ඔයගොල්ලෝ දන්නවා අර ඥානපතේත් අපි ඇතුල් වුණා. මතකද වීරිය? අර ආහාරේ පටිකුලතා සංඥා දෙතිස් ගුණ බොහොම මෙනෙහි කළා. ඔයගොල්ලෝ ප්‍රථම ධානයේට ආවා. ප්‍රථම ධානයේ කායානු පස්සනාවට ආවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගෝ. කායානු පස්සනාවකදී අපි ඉගෙන ගත්ත භවපච්චය ජාති අන්න ඒක අවබෝධී සහගත වූ ධානි දිබ්බ විහාරයේ කියන එකට ආවා. ඒ දිබ්බ විහාරයට ආවම නිර්වාණය කියන එක ස්පර්ශ කළා. එයා තේරුම් ගත්තා මම මෙච්චර කලක් හිටියේ ගොම්බෙට්ටින්න පණුවා වගේ ගොම්බෙට්ටම හාර හාර ගොම්බෙට්ටම කකා ඒක සුකයි කියාගෙන මම හිටියේ. ඒ පාර ගොම්බෙට්ටෙන් එළියට යන්න එයාට විරියක් ඇති වුණා. ආන්න එක තමයි මේ විරිය නේද? පළවෙනි විරිය. එතකොට මේ විරියේදී අපි කියවා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පක්ඛං හාති පදහතේ. අපිට ඉපදෙලා නැති ලාමක පාපකට අකුසල ධර්මය මොනවාද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. අපිට කලින් තිබුණා, දැන් මේ මොහොතේ නැ ආපහු ඇති වෙන්න දෙන්නේ නැහැ කියලා විරියක් ගත්තා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එපා කියලා. ඒ විරියෙන් යුතුව එයා ඒකෙන් අයින් වෙලා ඉන්නකොට එයා දැක්කා මේ ගොම්බෙට්ටේ ඉන්න පණුව ඒකෙම ඉපදිලා ඒකෙම ජරාවටපත් වෙලා ඒකෙම ලෙඩ වෙලා ඒකෙම මැරලා යනවා කියලා. අර උදේ පාන්දර ගොම්බෙට්ට උණුවට තියෙනවා පණුව ඉන්නවා, හවසට එනකොට කර වෙලා ගිහිල්ලා නේද ගොම්බෙට්ටේ ඉන්න පණුව අපිනේ. එතකොට ඒකේ එයා තේරුම් ගත්තා මෙතන තියෙන ජාති ජරා ව්‍යාධි මරණ. එතකොට එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය දැක්කා. දුක්ඛ ආර්ය සත්‍ය දැක්කට පස්සේ එයාට පේනවා සත්‍යාදිත්‍යාන. මේ ලෝකෙ ඔක්කොම තියෙන මොසා මෝස ධර්මය. අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණය පමණයි කියලා. ඒ කියන්නේ මේ ගොම්බෙට්ටේ ඉන්න බණුව කිසිම ආකාරයකින් සනීප කරන්න බෑ. කෙමිස්ට්‍රි, ෆිසික්ස්, මැතමැටික්ස්, ඉංජිනේරින් මොනවා ඉගෙන ගත්තත් මේ බණුව නම් මැරෙනවා. මැරෙනවාම තමයි ඒක හදන්න බෑ. ඒ පාර පවතින්නේ නැති විඥාණයට තියෙන කැමැත්ත බැහැලා ගියා. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත යගේ ඇති වුණා. ඒක තමයි ඡන්ද සමාධිය. අන්න ඒක තමයි මේ ඊළඟට ලකුණු කරලා තියෙන්නේ ඡන්ද සමාධිය. එතකොට මෙතෙන්ට ආවට පස්සේ එයා තාමත් ගරු කරනවා නම් නිර්වාණය සඳහා කාම විතක්කයන් එපා, ව්‍යාපාද විතක්කයන් එපා කියලා කියනවා නම් එයා අන්නේන චිත්ත සමාධියට. අර මම කිව්වේ එලක් මිනිස්සුයෝ බීලා රාත්‍රී කාල නිදා ගන්නවා, උදේට නැගිටලා වමනේ දාලා කියනවා මීට පස්සේ නම් බොන්නේ නැහැ කියලා. අවස් වෙනකොට අරක මතක නැහැ, යාළුවෙක් ආපුවම බොනවා. අර එහෙම නැතුව මෙතින්දි විරේදි කිව්ව කාමිතක් එපා කියලා. ඡන්ද සමාධියට ආවටත් පස්සේ කියනවා නම් ආපහු මට තාමත් අරව එපා කියලා ඒකට ගරු කරනවා නම් ඒක තමයි මේ ගරුකත්තා කියලා ලියතිනේ. අන්න එහෙමනම් එයා යනවා චිත්ත සමාධිය කියන එකට. ඉතින් ඕගලන්ට මතකයි මේක නිසා ඉන්ද්‍රියන් සංවර කරගන්න අවිජ්ජා දෝමනස එහෙම එපා කියලා නේද? එහෙම කළා තමයි චිත්ත සමාධියට යන්නේ. එතකොට මේ චිත්ත සමාධිය ඇති වෙන්න නම් මෙත්තාව කියන එක තියෙන්න ඕනි. මෙත්තාව නැත්තම් චිත්ත සමාධිය නෑ. කොහොමද ඒක අපිට තේරෙන්නේ? මතකද දුක්ඛාපටිපදා දත්තා විඤ්ඤාය ඔයගොල්ලෝ බැලුවා. මෙත්තාවෙන් අප්‍රමාණට ගියා. ඊට පස්සේ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාය ඔයගොල්ලෝ දැක්කා. අර වේදනානුපස්සනාව එහෙම කරලා ඒගොල්ලෝ ආව බ්‍රහ්ම විහාරයට. බ්‍රහ්ම විහාරයේ තිබුණා මෙත්තා. ඒ පාරේ පල්ලෙහා තිබුණේ චිත්ත සමාධිය. මෙත්තාව නැත්තම් එහෙනම් චිත්ත සමාධිය නැහැ. මෙත්තාව තියෙන්න ඕන. එතකොට ඒකෙන් ඕගලන්ට වැටෙනවා එහෙනම් චිත්ත සමාධිය තියෙන්න ඕනි කියලා. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට ওই චිත්ත සමාධිය ආවට පස්සේ දැන් ඕගලන්ට පේනවා, මතකද අපි දදතෝ පුඤ්ඤම් පවඩ්ඩිති ගාථාදී බැලුවා අර අසූචීලී තියෙන එක පටවිය එක මගේ නෙමෙයි, ඇතුළේ තියෙන අසූචි පටවිය පටවියට පටවිය සමාන, එළිය එක මගේ නෙමෙයි නා ඇතුළේ එකත් මගේ නෙමෙයි කියලා. අන්න මේ විදිහට ගත්තාම තමන්ට අවබෝධය ආවහම තමන් එන විමර්ශා සමාධිය කියන තැනට තමන් එනවා. ඉතින් එතෙන්ට ආවම තමන් කියන මේ ලෝභ දෝෂ මෝහ කියන ඒවා එපා කියලා. මතකද සෝකාපටිපදා කිප්පා විඤ්ඤාවදී අපි ඉගෙන ගත්තානේ ලෝභයත් එපා, ද්වේෂයත් එපා, මෝහයත් එපා කියලා කියනවා කියලා. එතකොට එතනින් ඕගොල්ලෝ එනවා මේ විරිය සමාධිය කියන තැන. මෙන්න මේ විරිය අවස්ථාවේදී ඕගොල්ලෝ කියනවා සංස්කාරයන් මගේ නොවෙන්න. ඉතින් මේ විදිහට ගත්තාම මේ විරිය සමාධියෙන් පටන් අරගෙන මේ හරි එනකොට විරිය ඉද්ධිපාදය. ඒක එන්න එන්න ස්ට්‍රෝම් වෙනවනේ නේද? ආපහු දෙහිණි පාර එනකොට විරිය ඉද්ධිපාදය. මේක කැරකෙවීමෙන් තමයි යෝග එන්න එන්න වැඩි වෙන්නේ. එතකොට ඒ විරිය ඉද්ධිපාදය ආවට පස්සේ මතකද ඕගොල්ලෝ දැන් අර සුඛාපටිපදා කිප්පා විඤ්ඤාව එහෙම කිව්වා ඔක්කොම චං මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාව ඔක්කොම එකව කරලා කැටිකල් අර බෙස්ට් එක ගත්තේ මතකද? අනේකේ අරගෙන කියනවනේ මට මේවා එකක්වත් එපා නිර්වාණියයි කියලා නේද? දැන් පේනවාද ඒක නේද මේ ඇවිල්ලා තියෙන්නේ? එයා කියනවා ඡන්ද සමාධිය මට නිවනම විතරයි. මෙන්න මේ අටවෙනි ධානයවත් එකම ධානයක්වත් නෙවෙයි අර රූපේ බෙස්ට් එක රූපේ නැති කම නේද? ආකාසඤ්ඤායතන. එහෙම වුණ ගිහිල්ලා දැන් මෙයා කියනවා මට මේ ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන මේවා එකක්වත් නෙමෙයි. නිර්වාණයටමයි කියලා තේනවා. පේනවාද ඒක? තීරව වෙලා යනවා. දැන් ඡන්ද සමාධිය අර ඉස්සෙල්ලට වඩා බොහොම ස්ට්‍රෝං. එතකොට රාග අනුසේහෙම අයින් කරන්න පුළුවන් තත්ත්වයට එයා ඇවිල්ලා තියෙනවා. ඉස්සෙල්ලා බෑ එයාට. දැන් පුළුවන්. එතකොට මේ අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඉත ඔය දැන් උගලන්ට පේනවා මේ විරිය මේ පැත්තට මේ චිත්තයට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. මේ චිත්තෙන් විරියට ඔය ගාථාවක් තිබිලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වා කියලා රහතන් වහන්සේ කියනවා මේ විරියෝත ඡන්தோ විරි බලන්න මේකත් එක්කේන ලස්සනට විරියෝත ඡන්தோ ඡන්தோත චිත්තෝ චිත්තෝ විමංසා. ඒ ඔය චක්ක ඩයග්‍රෑම් එක කියලා අපි එකක් ඔය දාලා තිනවා මේ ඉන්ටර්නෙට් එකේ. ඒකත් එක්ක එහෙම අපි පෙන්නලා දීලා තිනවා. එතකොට මේ ගාතාව අපිට නම් හොයාගන්න නැහැ. අර නැතිවිච්ච සූත්‍ර පිටකේ කොටසට තමයි මේක ගිහින් තියෙන්නේ. එතකොට ඒ අතර සම්බන්ධතාවය තියෙන. එහෙනම් අපි ඉගෙන ගත්ත මේකේ එක දෙයක් නේද? මේ ඥානපතේ අර දුක්ඛපටිපදා දන්දා විඤ්ඤාවේ කොටස නේද මේ තියෙන්නේ? පළවෙනි එකෙන් දෙකෙන් මෙතෙන් ඇතුල් වෙලා තමයි තියෙන්නේ. මේවා එකක්වත් එහෙනම් පවතින්නේ නැහැ. මෙත්තාව නැත්තම් කියන එක තමන්ට තේරෙනවා. එතකොට එහෙමනම් අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. ඔබලන්ට පේනවා මේ හතරවෙනි ස්ලයිඩ් එකේ ඔය ඊළඟ ස්ලයිඩ් එකේ ඔබලන්ට පේනවා මෙතන මේ දේශයයි ඒ දේශයත් එක්ක සම්බන්ධ වෙච්ච ධර්මයන් තියෙනවා. ඔබලු දන්නවා දේශයෙන් ක්‍රෝධය ඇති වෙනවා නේද? එතකොට දැන් ඔය ක්‍රෝධයත් එක්ක අපිට පේනවා මෙතන ඒ මක්කේ. මතකද? ගුණ මකනවා කියේ නිත්‍යභාවය ඒක තුල තියෙනවා. මක්කෙන් අපිට එනවා ඊර්ෂ්‍යාවට. ආපහු තියෙනවා මෙතන උපනාය සංස්කාරවල විසමතාවය නේද? ඒකින් ඇති වෙනවා පලාසය. පලාසයෙන් ඇති වෙනවා මච්චරේ. වත්තුපොම සූත්‍රය අපි ඉගෙන ගත්තෝ කාරණා. එතකොට එහෙමනම් අපිට මේ චිත්ත සමාධිය තියෙනවා නම් මතකද චිත්ත සමාධියට ඉන්නව හතර දෙන්නේ නේද? දේශයයි ව්‍යාධියයි එහෙම කියලා අපි වැඩි. එතකොට චිත්ත සමාධිය තියෙනවා නම් දේශේ නැති බවත් ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ධර්ම නොතිබියවත් තමන්ට වැටහෙනවා නේද? එතකොට ඊය ධර්මයන් තමයි මේ ඊර්ෂ්‍යාව එහෙම නැති වෙන්නේ. ද්වේෂයත් එක්ක සම්බන්ධ වූ ධර්මයන් තියෙනවා. ඒ ඊර්ෂ්‍යාවෙම නැත්තම් මතකද ආකාසඤ්ඤායතනට යන්න පුළුවන් කියලා අපි කිව්වා සමුදය දැනගෙන. එතකොට මේක සඳහා අපි මේ චිත්තය සමාදම් කරගන්නවා නම් අපි කියනවා මුසාවාද පරුසාවාච පිසුනාවාච ඒවා එපා කියලා. ඒක අපි ඉගෙන ගත්තනේ දුක්ඛපටිපදා කිප්පාවිඤ්ඤාය පෝතලි සූත්‍රයත් එක්ක නේද? ඒවා සම්ප්‍රප්ලාප කරන්නේ නැහැ. මෙහෙම වුණාම මොකද වෙන්නේ? ඔය චිත්ත ඉද්ධිපාදයෙන් අපි විමර්ශාව කරා ගමන් කරනවා. දැන් අපි ඉගෙන ගත්තනේ විරිය ඇවිල්ලා ඡන්දයට ආව, ඡන්දයෙන් අපි චිත්තයට ආව. දැන් ඊළඟට අපි කතා කරන්නේ මේ චිත්තේ ඉඳන් විමර්ශාවට යන එක. එතකොට මේ විමර්ශාවට යන්න එහෙමනම් මොකද්ද වෙන්න ඕනේ? අපි පරසාවාච පිසුනාවාච කියනෙම අයින් කරනවා. බලන්න අරියට මග සම්මාදිට්ඨිය මතකද? පළවෙනි දෙවෙනි ඩයග්‍රෑම් එකේ අපි පෙන්නවා. එක පාටම අර මැද්දේ කොටස හරහා ගිහිල්ලා අපිට එන්න පුළුවන්කම තියෙනවා හතරවෙනි ධ්‍යානෙට. ඒක වෙන්න නම් අර මැද්ද තියෙන මුසාවාද පරුසාවාච පිසුනාවාච සම්ප්‍රප්ලාප පානාතිපාත කියන ඒවා ටික අයින් වෙන්න ඕනේ. ඒක අයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? මගේ සම්මාදිට්ඨිය යමක් තියෙනවද ඒක පාටම සම්මා සමාධියට ඇතුල් වෙනවා. ඒක ඒ විදිහට ඇතුල් වෙනවා. එතකොට ඒ කියන්නේ අකුසල් කොටද යට යාම නිසා සම්මාදිට්ඨියමයි එහෙනම් මතුවෙන්නේ නේද? එතකොට මේ සම්මාදිට්ඨිය මතුවලා තමයි අර මේ අපිට පුළුවන්කම තියෙන මේ උපේක්ඛාව කියන තත්ත්වයට එන්නේ. එතකොට චිත්ත සමාධිය තියෙනවා නම් අපි දන්නේ ওই જાති ඉඳන් ජරාවට වෙනවා කියන එක අපි හඳුනා ගන්නවා. අපි සාමාන්‍යයෙන් චිත්ත සමාධිය නැත්තම් ඉතින් සිත විසිරෙනවානේ. જાති ඉඳන් ජරාවට යනවා කියන එක ඒක හඳුනා ගන්න බෑ. එතකොට අර වෙනස් නොවෙනවා කියන මුසාව එයා පහ කරනවා. සාමාන්‍යයෙන් හිතන්නේ වෙනස් වෙන්නේ නැහැ කියලානේ. ඒක පහ කරනවා. ඉතින් එතකොට જાති ඉඳන් ජරාවට දන්නවා නම් මදේ කියන එකත් බහැලා යනවා නේද? ඒ ඉතින් මැරෙනවානේ. මැරෙනවා නම් මද කතාව නැති වෙනවා කියන එක පේනවා. එතකොට දැන් එහෙමනම් අපිට මේ අවස්ථාවේදී පේනවා අර ආර්ය අෂ්ටාංග මාර්ගේ බොහොම ඇක්ටිව් මේ වෙලාව වෙනකොට. අනිත් මැද්ද කෑල්ල මුසාවාද පරසාවචයෙන් පහ වුණා නම් ඒව ශ්‍රින්ක් වෙලා හොඳට තියෙනවා. දැන් එහෙනම් විමර්ශාව පවතින්නේ. එහෙමනම් අපි බලමු පස්සෙන් ස්ලයිඩ් එකට ගිහිල්ලා. දැන් මේ අපි මේ උත්සාහ කරන්නේ දැන් අපිට විමර්ශාවට එන හැටි තේරෙනවා. දැන් අපිට තේරෙන්නේ නැත්නම් විමර්ශාවේ ඉඳන් අර ඉතුරු කෑල්ල විරියට එන එක අර දෙවෙනි ටික විද්ධිපාදේ දක්වා අන්නේ කොටස තමයි අපි මේ පැහැදිලි කරන්න හදන්නේ. ඒක පැහැදිලි කරන්න නම් අපිට පොඩි දෙයක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ මයින් ෆැක්ටරි එකේ කතාව. අපි දන්න ඕනම ෆැක්ටරි එකක් නම් මොකක් හරි එකක ඉන්පුට් එකක් දුන්නාම මෙහා පැත්තෙන් ප්‍රොඩක්ට් එකක් එනවා. ওই ෆැක්ටරි එකට අපි මොකක් හරි එකක් ඒ දානකොටම ඇතුල් කරනකොටම අපි එන ප්‍රොඩක්ට් එකට ඇලෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගන්නකො තේගොල්ල ෆැක්ටරි එක මිනිස්සෙත් ඒගොල්ල මේ පැත්තෙන් දානවා. ඒවත් රත් වෙලා පැකට් වෙලා අන්තිම දෙහා පැත්තෙන් එනවා. එයා හිතන්නේ මේ අපේ ෆැක්ටරි එකේ හදන තේගොල්ල හොඳම ඒවා නේද? එයා හිතන්නේ මේ ෆැක්ටරියට හරියට ගරු කරනවා නේද? දැන් පාසල් යන ළමයින්ට හරියට තරහ එන එකක් තියෙනවා නේද? ඕගොල්ලන්ගේ ඉස්කෝලේ පරිප්පු ඉස්කෝලේ කිව්වොත් එහෙම නේද? මොකද ඒගොල්ලෝ හිතන්නේ ඒකේ තියෙන ප්‍රොඩක්ට් එක හොඳම ප්‍රොඩක්ට් එක. ඒ වගේ තමයි අර ෆැක්ටරි එකේ. දැන් මේ මොන්සයාගේ කල්පනා කරනවා අපේ ෆැක්ටරි එක හරිනේ අනිත් එක හොඳ කියලා. එයා කොහොම හරි මාරුලා අරකට යන්න හදනවා. සාමාන්‍ය මිනිස්සේ දාපු ගමන් කල්පනා කරනවා ප්‍රොඩක්ට් එක තමයි හොඳම එක කියලා. අපි කොයි හොඳ එකක් එනවා කියලා හිතන්නේ. අපි හිතන්නේ දුක තමයි ඇති වෙන්නේ. ප්‍රොඩක්ට් එක හැටියට එන්නේ දුකයි කියලා අපි හිතන්නේ. ඉතින් අපි හිතනවා මේ විදිහට භවය පවත්වන්න පුළුවන් මේ රස්සාව කරලා මේවා කරන ඉන්න පුළුවන් කියලා හිතනවා. මෙන්න මේ අර්ථය තමයි ඔය හැම වේදනාවකම තියෙන්නේ. ඒ කියන්නේ අපි එක වේදනාවකට වඩා තව වේදනාවකට අපි අගයක් දෙනවා. අපිට පේනවා මේ කායික වේදනාවන් දෙකක් අපි සසඳනවා. ඒ වගේම කායික වේදනාවට වඩා මානසික වේදනාව අපි හොඳයි කියලා. ධානාසහගත වේදනාව හොඳයි අපිට කයින් දැනෙනට වඩා නේද? ඒතර ওই විදිහට සසඳා බලනවා කියන එක අපිට පේනවා. ඒක තමයි අපි මෙතනින් තේරුම් ගන්න තියෙන්නේ. අපි අගයන් දෙනවා කියන එක වෙනවා. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට. මේකේ මේ ඩයග්‍රෑම් එකේ ඕගලන්ට පේනවා මේ උඩ ලකුණු කරලා තියෙනවා අත්වාද උපාදානිය කියන එක. ඒ රේඛාවෙන් ඕගලන්ට පේනවාද මේ සාතිය ලාභයි කියලා ගන්න වංචාවන් කරන්නේ නේද? ලාභයි කියලා හරින වංචාවන් එහෙමයි. අන්න ඒකත් මෙතන ලකුණු කරලා තියෙනවා වංචාව කියන. පරාමාස කාය ග්‍රන්ථය හරහා රේඛාවක් ඇඳලා තියෙනවා. මෙතන මච්චරිය කියලා ලකුණු කරලා තියෙනවා. මේ පැත්තෙන් පෙන්වලා දීලා තියෙනවා මේ රාගය කියන එක. ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙනවා. මෙතන පල්ලේ රාගය. පල්ලෙහෙන් තියෙනවා මෙතන ජාතිය කියන එක. එතකොට මෙතෙන්දී අපි සාකච්ඡා කරන ওই භවආශ්‍රවයේ ලක්ෂණ කියන එක මොකක්ද කියලා. භවආශ්‍රවයේ ලක්ෂණේ තමයි ප්‍රාර්ථනීය ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියලා කියන්නේ. මේ ප්‍රාර්ථනීය කියලා කියන්නේ ඇස්පිරේෂන්. හොඳ ප්‍රොඩක්ට් එකක්, හොඳ භාණ්ඩයක් තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. අර ෆැක්ටරි එකේ කතාවේදී හොඳ එකක්. මෙතන ලීලා තියෙනවා ප්‍රොඩක්ට් එක කියලා නේද? එතකොට ඊළඟට අපි ග්‍රන්ථය කියලා කියන්නේ අපි ගැට ගැහෙනවා, ටයිස් කියනවා. ඉතින් මෙතන අපි ගැට ගැහන්නේ නම් ඉතින් මේ ව්‍යාපාදීම තමයි. ලාභ මච්චරිය කියලා කුණු අඹ ගෙඩියක් ලාභයි කියලා ගත්තට පස්සේ ඉතින් මොකද්ද ගැට ගැහින්නේ කියලා තේරෙනව නේද? එතකොට ව්‍යාපාදීම තමයි ග්‍රන්ථ වෙනවා කියන එක පේන්නේ. අபிසංකාරාකාය සංකරන්ති. අපි මතකද අපි කිව්වා රහයක් කමක් එහෙම හදනවා කියලා. එතකොට මෙතෙන්දී අපිට පේනවා අපි ඒ හදන්නා වූ ඒ සංස්කාරයන් ඒ භාණ්ඩයන්ට ඇලෙනවා කියන එක අපේ සිද්ධ වෙනවා. ඒක තමයි මේ භවආශ්‍රයේ ලක්ෂණීය කියන එකේ තියෙන්නේ. මෙතෙන්දී හරියට බැලුවාම අපිට පේන්නේ මොකද්ද? අපි දන්නවා මේ හතරවෙනි පාරේ විඥානාහාර පාරේ අපි තියෙන විඥාන ආහාරය. ඒකෙන් අපි එනවා අපිට එනවා මේ නිට්ටයයි කියලා නේද? අනිත්‍යේ නිට්ටයා කියන විපල්ලාසය. එහෙමනම් නිට්ටයා කියලා ගරගෙන තමයි විපල්ලාසයෙන් පස්සේ තමයි අපිට අත්වාදු උපාදානය මතකද? පළවෙනි එක විඥාන ආහාරය දෙක අනිත්‍යේ නිට්ටයා කියන විපල්ලාසය එතනින් ආව අත්වාදු උපාදාන. ඒක හරියට මෙතනින් උඩින් අපි හිතමු මෙතන වතුර බටයක් කියලා. ඒ වතුර බටේට උඩින් වතුර වක් කරනවා. නිට්ටයයි කියලා නේද? මොකද වෙන්නේ? මේ බටේ දිගේ පල්ලෙහාට ඇවිල්ලා එතනින් එනවා පල්ලෙහාට වැක්කේ මන්න જાතිය. අන්න ඒක තමයි අපිට සිද්ධ වෙන්නේ. එතකොට එහෙමනම් මේ පැත්තේ තියෙන අත්වාද උපාදානයි. මේතන જાතියක් ඇති කරගත්තා කියන්නේ අත්බව පටිලාභේ. දැන් පේනවද? එහෙනම් අපි අත්වාද උපාදානයේ ඉඳන් අත්බව පටිලාභේ දක්වා අපි අත්බව පටලාභය ඇති වුණා නම් ඉතින් මම් පුරුෂයා කියලා කාන්තාව දිසෙන් බලලා ඊට පස්සේ ඉතින් ආපහු විඥානය සකස් කර ගන්නවා කියලා අපි දන්නවා නේද? එතකොට එහෙමනම් මේ පැත්තේ බලන්න අපි ගත්ත මේ බර්ත් අත්බව පටලාභය. එහා පැත්තෙන් අපි හැදුවා අන්න අත්වාද උපාදානිය අන්න ප්‍රොඩක්ට් එක කියන එක ඇති වුණා. ඉතින් මේවා තමයි චිත්ත සංස්කාර. අර ෆැක්ටරි එකේ දේගොල ෆැක්ටරි එකේ දේගොල පැකට් ආවා වගේ මෙතන එනවා මේ චිත්ත සංස්කාර. එතකොට මේක තමයි අපි හොඳ පහදු හොඳ උභාණ්ඩේ. මොකද්ද බර්ත් එක? මිනිස්සු හිතන දැන් අම්ම කෙනෙක් හිතන මම ළමයෙක් හැදුවා එයා තමයි හොඳ කියලා නේ. ඒ ළමයි දෙන්නේ කියන නොගොයි ළමයාද? එහෙම කතාවක් නැහැ නේ. තමන්ට ළමයා ඇත්තෙම කියනවා නම් ඒක හදාගත්තේ ළමයාමයි. අම්මා හිතන්නේ අම්මා තමයි හැදුවේ කියලා. මොකද අම්මා හැදුවා නම් ඉතින් අම්මා හදනවද මේ ඇහැක් කනක් පේන්නේ නැති දරුවේ බඩ ඇතුලේ තියාගෙන? නැහැ නේ. අම්මා නෙමෙයි ඒක නේ. අම්මගේ ඇස් තියෙනවා එළියට එන දරුවාට ඇස් නැහැ. එයාමයි ඒක කරන්නේ මාස 10 ඇතුළත එයාගේ කරන ජොබ් එක ඔය. මොකද එයා නිදාගත්තාම එයා හිතනවා මගේ ඇහ කන මේ වගේ වේවා කියලා මේ ඇහැරලා ඉන්නකොට. එයා නිදාගත්තාම ඒක හැදෙනවා. එහෙමනේ අපේ ඇඟ රිපයා වෙන්නේ නේද? අපේ ඇඟ දන්නවනේ රාත්‍රී කාලේ රිපයා වෙලා මේ වෙලා ඉනවා කියලා. අන්න ඒ වගේ තමයි. එතකොට මෙයා තමයි හදාගත්තේ. එතකොට දැන් අම්මා හදාගත්ත එක තමයි අම්මගේ ශරීරය. හදපු හොඳම භාණ්ඩේ මේක. මේකට වඩා වෙනත් භාණ්ඩයක් හැදුවේ නෑ කවුරුවත්. තමන් හැදුවේ ඒකයි බෙස්ට් ප්‍රොඩක්ට් එක කියන එක. එතකොට දැන් මේ විදිහට යමකින් අපි ඒ යමකට හොඳයි සුබයි කියලා අර්ථයක් දීලා ඒ පොඩි එකකින් පටන් අරගෙන විශාල එකක් හැදෙනවා. හැදෙන හැදෙන එකට අපි ඇලෙමු. මතකද අර බත් කටේ කතා? ඒ වගේ නන්දියේ උඩු දුවලා දුවලා අන්තිමට මෙයා මහා විශාල එකක් හදාගත්තා. ඉතින් හදන හදන එකට අපි ඇලෙනවා කියන එක තියෙනවා. ඒකට අපි යන්නේ එක තීරුම් ගත්තා මේකේ. මේකේ මේ ලාභ මච්චරිය කියන එකත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඒක මච්චරියත් එක්ක ඕවා ලාභයි කියලා අරගෙන තමයි ඔබ වෙලා තියෙන්නේ. එහෙමනම් අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 7 වෙනි ස්ලයිඩ් එකේ ඔගලන්ට පේනවා මෙතන මේ වේදනාව ලකුණු කරලා තියෙනවා. මෙතන ලාභ මච්චරිය තියෙනවා. එතනින් තණ්හාව කියන එකත් ලකුණු කරලා තියෙනවා. ඒ වගේම ওই බවාශ්‍රයේ තියෙන තැනත් ලකුණු කරලා පෙන්වලා දීලා තියෙනවා. මෙතනයි කියලා මේ බවාශ්‍රය කෙනෙක් මේ ඩයග්‍රෑම් එකේ ලකුණු කරනවා. මෙතෙන්ට තමයි ඒක වැටෙන්නේ. එතකොට දැන් අපි කිව්වා මේ අපේ වේදනාව වලට අගයන් දෙනවා කියලා නේද? එතකොට මේ හැම වේදනාවකට මේ සංඥාව මගින් අපි අගයක් දෙන්නේ එහෙම කිරීම දුකයි කියලා නොතන. ෆැක්ටරි එකේ හැදෙන එක දුකයි කියලා අපි හිතන්නේ නැහැ. හැදෙන ප්‍රොඩක්ට් එක දුකයි කියලා දන්නේ නැහැ. එතකොට ওই තණ්හාව නොවෙනවනම් බවාශ්‍රයට ඉඩක් වෙන්නේ නැහැ. ඉඩම්බ වෙන්නේ නැහැ. මේ නිසා අපි කරුණාවෙන් අප්‍රමාණට යනවා. මතකද අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ අත්තා කියලා ගත්ත එකේ පසු සංඥාව තමයි බවාශ්‍රය. එතකොට තණ්හාවෙන් ගිහිල්ලානේ අපි අත්තා කියන එක හදාගන්නේ. එතකොට එහෙම වෙන්නේ නැත්තම් බවාශ්‍රයට පහර වදිනවා කියන එක තියෙන ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා කරුණාවෙන් අප්‍රමාණට යනවා. ඉතින් මේක ඇවිල්ලා ඔය දෙවෙනි එක්සිට් පොයින්ට් එක. මං කිව්වේ අපි ඉන්නේ මාරයාගේ කුහුල් කුඩේ ඉන්නේ අපි. එතකොට ඕකෙන් එළියට පයින් දැන් මේ හයිවේ එකේ තියෙනවනේ එක්සිට් පොයින්ට් නේද? මෙත්තාව එකක්. කරුණාව දැන් ඕකෙන් තවත් පාරවල් තියෙන එළියට යන්න නේද? හයිවේ එකෙන් අන්න ඒ වගේ එක්සිට් පොයින්ට් එක තමයි මේ දෙවෙනි එක කරුණාවෙන් යනවා කියන එක. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් අර විපරිණාමී දුක්ඛතාවේ ඉඳන් දුක්ඛ දුක්ඛතාවේ කියන එකට අපි යන්නේ නෑ. මතකද? අර සුඛයි කියලා එහෙම අරගෙන විපරිණා එතෙන්ට ඇවිල්ලානේ අපි යන්නේ නේද? අන්න එහෙම කරන්නේ නෑ කියන එක තියෙනවා. එතකොට බවාශ්‍රය තමයි ඇහැ ඕනේ කියලා කියන්නේ. බවාශ්‍රයෙන් තමයි ඇහැ ඕනේ කියන්නේ. අර ප්‍රාර්ථනෙන් ග්‍රන්ථෙන් අபிසංකාරා කාය සංකරන්ති කියන්නේ. එයා තමයි මේ රස ගන්න නම් ඕගලන්ට කටක් ඕනේ නේද? ලස්සන රූපවල සතුටක් ඇති වෙනවා නම් ඇහැක් ඕනේ. එතකොට එයා තමයි මේ ඇහැ ඕනේ කියලා කියන්නේ. එතකොට මෙතන මේ වේදනාව සඳහා තමයි ඇස ඕනේ කියලා කියන්නේ. එතකොට ඇස ඒ මොහොතේදී මම වෙනවා. දැන් අපි මමංකාරය කියන එක ඉගෙන ගත්තා නේද? එතකොට ඒක සුඛය, අඹ ගෙඩිය කාලා සුඛයි. අන්න ඒකෙදි කට එනවා නෑ. තමන්ගේ මම වුණා නේද? ඒ වගේ තමයි මේ අවස්ථාවේදී ඇහැ මම වෙනවා කියන එක තියෙනවා. ඉතින් මම කරුණාවෙන් අප්‍රමාණට යනවා නම් ඔය දැන් කිව්ව ධර්මයේ තුනී වෙලා යනවා නේද? චාගාදිට්ඨාණිය මතකද? චාගාදිට්ඨාණිය ඕනේ කරුණාවෙන් අප්‍රමාණට යන්න. දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා අපි ඉගෙන ගත්තා අතහරිනවා කියලා. අතහැරලා තමයි කරුණාවෙන් අප්‍රමාණට යන්නේ. ඉතින් කරුණාවෙන් අප්‍රමාණට යනකොට මම කියන්නේ නෑ මේක අල්ලගෙන ඉන්න එක හොඳයි කියලා. ඇයි? මොකද්ද වෙන්නේ මං අල්ලගත්තොත්? අපි කිව්වා නිත්‍යයි කියලා ගත්තා නම් මෙතනින් වතුරවක් කරා අත්වාද උපාදානේ මේක දිගේ ගිහිල්ලා ඇති වෙන්නේ දුක්ඛයක්. ජාතියක් නේ හදාගන්නේ. අත්වාද උපාදානේ නත්තභාව පටිලාභයට. ඒ කියන්නේ රූපය නිසා මං වතුරවක් කරනවා නිත්‍යයි කියලා අරගෙන. දැන් එක එක කතාව. දැන් මේ වේදනාව නිසාත් මං ආපහු වක් කරනවා. ආපහු වේදනාව නිසා අත්වාද උපාදානේ ඉඳන් අත්තභාව පටිලාභයට යනවා. දැන් මං දන්නව නම් ඇති වෙන්නේ දුකයි කියලා මං ඕක කරනවා. ওই වතුරවක් කරන්න යන්නේ නැහැ. මම අතහරිනවා. චාගාදිට්ඨාන. එතකොට මං කරුණාවෙන් අප්‍රමාණට යනකොට මේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. වේදනාව නිසා ඇතිවෙනා වූ දුක් කොටස එනම් මට නැති වෙලා යනවා කියන එක තියෙනවා. තේරෙනවද මම කියන එක? මේකට ಜಾති පහක් වක් කරනවා කියන්නකො. රූප ಜಾති එක. වේදනා කියන වතුර තව එක. සංඥා වතුර තව එක. සංස්කාර වතුර විඥාන වතුර නේද? එතකොට දැන් මම මේ කරුණාවෙන් අප්‍රමාණට යනකොට මම මේ අතහරිනවා. චාගාදිත්‍යානේ රාජ්‍යම තුවාදන් දෙන කතාව කිව්වේ නේද? අතහරිනවා. ඒ අතහරිනවා නම් එහෙනම් වේදනාව නිසා මේ වතුර වක් කරලා වෙන්නා වූ එක ඒ කොටස බහැල යනවා කියන එක තියෙනවා. එහෙමත් නැත්නම් වේදනාව නිසා ඇතිවන අත්ත භාව පටිලාභ කොටස බහැල යනවා, අඩු වෙනවා. එහෙමනම් සාතිය කියන එක අඩු වෙනවා. ඇයි ඒක ලාභයි කියලා අරගෙන මේ ස්ටිංජිනස් නේද? මච්චරිය. ඒක ලාභයි කියලා අරගෙන තමයි මෙතන මේ සාතිය කියන එක ඇති වෙන්නේ. ඒක ගත්තාම ඒක ගතහැරියනම් එන වංචාව කියන එක අඩු වෙනවා කියලා පේනවා. එතකොට එහෙමනම් මේකේ වැදගත් වූ දෙයක් තමයි මේ තණ්හාවේ කතාවයි මේ ලාභ මච්චරිය තමයි මෙතන මච්චරිය කියන එක එන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නෝ තයෝධම්ම සූත්‍රයේ පෙන්නවා මෙතන මේ ලාභයි කියලා ගත්තාම අන්න වංචාව කියන එක ඇති වෙනවා. ඒකයි මේ තයෝධම්ම සූත්‍රය බලන්න ඕනේ කියලා කියන්නේ. ඒකයි සම්බන්ධතාවයන් තේරෙන්න ඕනේ නේද? එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 8 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා අර ඉස්සෙල්ලා සඳහන්ගපු කාරණා වලට අමතරව මෙතන මේ ලකුණු වල තියෙනවා පල්ලෙහෙන් දුස්සීල භාවය. පේනවද? ඊළඟට මෙතන මේ ditthi ආශ්‍රය කියන එකත් ලකුණු වල තියෙනවා. කෝසජ්ජී කුසීතකම කියන එකත් ලකුණු වල තියෙනවා. ආපහු ඕගලන්ට පේනවා මේ අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක. අර ඒකට ජැක් එක ගහනවා ගෝනි මාන්නේ නේද? මතකද? අර අත්තා ඉඳන් නිත්‍ය වෙන්න දැන් අර කාර් එකක් එහෙම ගන්න ගිය අවස්ථාවේදී මං කිව්වේ අර ඔයාට දෙන්නේ අවුරුදු 3යි කිව්වම ගරන්ටි එක මං හිතන්නේ මොන පිස්සුද මගේ තාත්තගේ කාර් එක අවුරුදු 30ක් තිබුණා මගේ මානේ මදින් ජැක් එක ගහනවා නේද? එතකොට නිත්‍යයි කියලා 30කට අන්න ඒක ඔන්න දැන් ආවා මෙතන ලකුණු වල තියෙනවා. එතකොට දැන් අපි දැන් බලන්න අපි ඉස්සර අපි වේදනාවට අගයන් දෙදී මේක මේ ෆැක්ටරි එකේ වැඩේ කරගෙන ගියා. අත්වාද උපාදානයේ ඉඳන් අත්බව පටිලාභයේ දක්වා. දැන් අපිට තේරුණා අපි තුන්වෙනි සත්‍ය මනසට එහෙම නැංගුමුතින් මොකද හිතෙන්නේ? මානිය මගේ අපිට අර මෙහෙම අපිට කියනවනේ මෙහෙම වෙන්නේ හොඳයි කියලා. අන්න ඒක අඩු වෙන්න ඕනේ. ඒක මම තව චුට්ටකින් කියන්න මානිය කරන්නා උදේ. දැන් තණ්හාව තුන්වෙනි සත්‍යයේදී බුදුහාමුදුරුවෝ කියනවා තණ්හාව ඇතුණාම නැති කරාම තමයි දුක්ඛේ නිරෝධය වෙන්නේ. මානිය කියන්නේ ඕකේ අනිත් පැත්ත. එයා ඒ විදිහට නෙමෙයි කියන්නේ. ඒක අතු වෙන්න ඕනේ. ඉතින් මේක මම කියන්න මේ ගාතාවක් තියෙනවා. ගාතාවක් කියන්නේ එක දවසක් මේ අකනිට බ්‍රහ්ම ලෝකේ රාතන් වහන්සේලේ මණ්ඩලේ හත්නමක් වැඩලා ගාතාවක් කිව්වමට ඒ ගාතාව අපි ලියාගමු. හරි ලස්සන ගාතාවක්. ඒකේ පෙන්නනවා ඉන්ද්‍රිය අසංවරයේ මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. පළවෙනි එක තමයි ඉන්ද්‍රිය අසංවරයේ මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. දෙවෙනි කාරණේ තමයි ගාථාවේ පදයේ මෙය සඳහා ඇස ඕනි කියලා කියනවා. මෙය සඳහා ඇස ඕනි කියලා කියනවා. මේක දෙබසක්. කවුද මේ ඇහැ ඕනි කියලා කියන්නේ? එයා තමයි භව ආශ්‍රය. භව ආශ්‍රය තමයි කියන්නේ මේකට ඇහැක් ඕනි කියලා. ඊළඟට තුන්වෙනි පදයට කියනවා මෙහෙම වෙන එක හොඳයි කියනවා. කවුද එහෙම කියන්නේ? එයා තමයි මානේ. මානේ තමයි එහෙම වෙන එක හොඳයි කියලා කියන්නේ. ඊළඟට හතරවෙනි පදයට කියනවා ඒ නිසා මම කරනවා එය. ඒ නිසා මම කරනවා එය. කවුද? එයා තමයි සංස්කාරය. සංස්කාරය නියෝ කරන්නේ නේද? ඊළඟට ඒ උත්තරේ තමයි සංස්කාරය. පස්වෙනි පදයට එනවා හැදුවට පස්සේ ඇලෙනවා. කවුද ඇලෙන්නේ? තණ්හාව නේද? තණ්හාව තමයි ඇලෙන්නේ. හයවෙනි පදයට එනවා අත්හරින්නේ නැහැ කියනවා. කවුද අත්හරින්නේ නැහැ කියලා කියන්නේ? අවිද්‍යාව. ඇයි යාගෙන නිත්‍යයි. මං අත්හරින්නේ නැහැ. අවිද්‍යාව තමයි අත්හරින්නේ නැහැ කියලා කියන්නේ. හත්වෙනි පදයට ඉනවා දුක් විඳිනවා මේ ආකාරයට. දුක් විඳිනවා මේ ආකාරයට. කවුද මෙයාගේ නම? අහං සහ මම. අහංකාරයයි මමංකාරයයි. ඒ දෙන්න තමයි දුක් විඳින්නේ. එතකොට දැන් අපිට ඕකේ පද හතම ඕනේ. හරි ලස්සනයි. භාවනා කරන්න පුළුවන් කෙනෙකුට ඕක හිතලා ඒ ප්‍රශ්නේ තමන්ගෙන් අහලා තමන්ම උත්තරේ දෙනවා. පද තුනක් ගන්න. අර මෙහෙම වෙන එක හොඳයි කියලා කියන්නේ කවුද? මානි. තුන්වෙනි සත්‍ය මනතර නැතුව බුදුහාමුදුරුගේ ඕක හොඳ දෙයක් නෙමෙයි. අර ඇහැක් ඕනේ කියලා කියනවා නේද? එහෙම වෙන එක හොඳයි කියලා නෙයා කියන්නේ. එතකොට තුන්වෙනි සත්‍යෙදි බුදුහාමුදුරු පෙන්නනවා තණ්හාව අයින් කරා නම් තමයි මිනිස්සු දුක්ඛේ නැති වෙන්නේ. ඔය මානිය විසින් කියන කතාව හොඳ නැතේ කියලා. එතකොට මානිය ඇතිනම් මොකද වෙන්නේ? අත්ත් සංඥාවට නිත්‍යයි කියලා අගයක් දෙන්නේ. මෙන්න මේක බලන්න ඕනේ. මේක මට කියලා දුන්නේ තපස්සේ බුදුසෙය. මේක හරි ලස්සන ධර්මයක්. ඔයගලන්ට පේනවා මේ තයෝදම්ම සූත්‍රයත් එක්කයි මෙතන මේ සම්බන්ධතාවය කියන එක මේක ඇදවිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දුස්සීල භාවය නිසා අපිට මාන්නයක් ඇති වෙනවා. දුස්සීල භාවයෙන් කොහොමද මාන්නිය ඇති වෙන්නේ? පානාතිපාතී වාගේ දේවල් වලින් කොහොමද මාන්නිය ඇති වෙන්නේ? ඒ කියන්නේ ඔය මේ අපි ගමු උදාහරණයට මිනිස්සෙක් ඉන්නවා අහිංසකව පළතුරු ගෙඩියක් කාලා මේ ගොවිතැනක් කරගෙන ජීවත් වෙලා ඉන්නවා. එයාට පේනවා මේ පාරේ යනකොට ඒක මහත්තේ හොඳ බෙන්ස් කාර් එකේ මෙයන්නේ. පොඩ්ඩක් ඔයලා බලුවාම එයාට පේනවා මේ මෙයා කුකුල් පට්ටියක් දාගෙන. මොකද්ද? රස්සාව හැටියට තියෙන කුකුල් පට්ටියක් දාගෙන කුකුල්ව විකුණලා මේකෙන් ආදායම ලබාගෙන මෙයා යන්නේ දැන් බෙන්ස් කාර් එකේ. එයාගේ ළමයි යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට, ඉන්නේ තට්ටු තුනක හතරක ගෙදරක. මෙයා කල්පනා කරන මා කර්මවල වැඩි මේ බෞද්ධයා දැන් ගොවිත මතහැරලා දැම කුකුල් පට්ටිය. දැන් කුකුල් පට්ටිය දාගත්තට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? මෙයාත් යන්නේ දැන් බෙන්ස් කාර් එකේ, ළමයි යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්. ඉතින් පන්සලට ගියාම හාමුදුරුවෝ බණට එහෙම කිව්වා මේ මහත්තයෝ වණ හොඳ වැඩ නෙමෙයි කියලා කිව්වට වදිනවද? මොකද එයා හිතන්නේ? හාමුදුරුවෝ එහෙම කිව්වට මම මේ මිනිස්සු මට කොච්චර සලකනවද මම මෙතෙන්ට ආවම? මුදලාලි මහත්තයා කියලා කියන්නේ නේ. ඒතර මම්මි හාමුදුරන්ට දාණේ උනත් දෙන්නේ හාමුදුරුනේ මේකේ නිසානේ. යා හාමුදුරන්ට කියන්නේ ඇතුලේ මේ වැඩ කරන්නේ ඒකයි. මගේ ළමයි යන්නේ ඉන්දියානු ස්කූල් එකට. මම කොහොමද මේක අතාරින්නේ? වෙනවා. අන්න දුස්සීල භාවයටම තමයි අපේ මාන්නිය කියන එක ඇති වෙන්නේ. එතකොට ඕකෝම සරල වශයෙන් කිව්වට ධර්මීය වශයෙන් මේවයි මේ සම්බන්ධතාවයේ තියෙන තීවණන් තියෙන්නේ මේ තයෝ ධම්ම සූත්‍රයේ තමයි මෙතන පෙන්නනවා මේ හත දෙක මෙතන මච්චරිය. මච්චරිය කියන එක ඇති වුණාට පස්සේ අපිට ඇති වෙනවා දුස්සීල භාවය කියන එක. හරිනේ ඒක තේරෙනව නේද? කුකුල් පට්ටි කතාවෙන් තේරෙනවා. අර මච්චරිය නිසා නේ යා කුකුල් පට්ටියක් එහෙම දාගත්තේ නේද? එතකොට ඊළඟට ආවෝ පෙන්නනවා චූල අස්සපුර සූත්‍රය පෙන්නනවා මේ හත දෙක. එතන අපිට මච්චරිය කියන එක ඇති වුණාට පස්සේ ඒක ලාභයි කියලා ගන්නවා සාතිය. ඉතින් ඊට පස්සේ ඒකට තමයි අපි මාන්නිය කියන එක ඇති වෙන්නේ. එතකොට මේ මාන්නිය මගේ මොකද්ද කරන්නේ? මේ අත්තා ඉඳන් නිත්‍යට යා ජැක් එකක් ගහනවා. දැන් එයා නිත්‍යයි. දැන් එයා හිතන්නේ මේ කුකුල් පට්ටිය දාගෙන මම ඉන්නවා. දැන් ඉතින් මම මැරෙන්නේ නැහැ. මගේ ළමයි මෙහෙමයි, දොස්තරත් මල් ළඟටයි එන්නේ. මම දොස්තර ළඟට යනවා නෙමෙයි නේ. එතකොට අන්න ඒ වගේ එයාගේ ලොකුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක හරි ලස්සන ධර්මයක්. මේක නිකන් හරි නැංගුරුමක් වගේ නේද? පේනවද මේ? මේකේ දුස්සීල භාවයෙන් පල්ලෙහාට යනවා, දිට්ඨි ආශ්‍රයෙන් පල්ලෙහාට යනවා, මේ පැත්තෙන් මානෙන් ජැක් එක ගහනවා අත්තා ඉඳන් නිත්‍ය කියන එකට. එතකොට ඒ නිත්‍ය භාවය ඇති වෙනවා. ඉතින් දැන් එහෙමනම් දැන් ඌරන්ට පේනවනේ වැඩේ උඩු දුවන හැටි නේද? අත්තා ඉඳන් නිත්‍යට ගියා නම් නිත්‍යෙන් අත්වාද උපාදානයට වතුරවක් කරා ඕන් ආව පල්ලෙහාට අත්වාද උපාදානෙ ඉඳන් අත්භාව පටිලාභය දක්වාම තමන් එනවා කියන එක පේනවා. එතකොට එහෙමනම් දැන් අපිට පේනවා මෙතන මේ දුස්සීල භාවයේ මානේ. මානේ දුස්සීල භාවයේ. මම මාන වෙලා ඉන්න තාක්කල් මම බෙන්ස් කාර් එකේ යන්නේ ආදී වශයෙන් මම තව තවත් කුකුළු මරනවා කියන එක මගේ සිද්ධ වෙනවා. එහෙමනම් දුස්සීල භාවයේ මානේ, මානේ දුස්සීල භාවයේ. ඉතින් එහෙමනම් මෙන්න මේ දුස්සීල භාවය කියන එක අපි අයින් කරන්න ඕන. මේ දුස්සීල භාවය අයින් කළා අපි මෙත්තාව කියන එක පවත්වන්න ඕනේ කියන එක නේද? කුකුළු මරන වරහින්දලා හරියන්නේ නැහැ කියන එක තේරෙන්නේ. එතකොට දැන් ඔය සංඝාරව සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සංඝාර සූත්‍රේ බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා ඇහුවා බමුණේ, භාගතුන් වහන්සේ මොකද මේ හොඳට මතක තියෙන මන්ත්‍ර ශාස්ත්‍ර ඒ පදයන් අරෝමියෝ මේ පෙලක් වෙලාට හොඳට මතක තියෙනවා, පෙලක් වෙලාට කොච්චර මතක් කරගෙන ගත්තත් මතක් වෙන්නේ නැහැ කිව්වා බුදුහාමුදුරුවෝ. බමුණ පංච නීවරණ නිසායි මේක ඇති වෙන්නේ. ඒ පංච නීවරණ මගින් පලාසය වෙන් කරනවා. අපි ඔක සාකච්ඡා කරලා දාලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ, ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරි ලස්සනයි ඒ සූත්‍රය. ඔක්කොම පලාස කරනවා. පලාස කරගෙන පස්සේ අර තමන්ගේ තියෙන ධර්මය නැති වෙලා යනවා. එතකොට දැන් අපි ටිකකට ඉස්සෙල්ල බැලුවා නේද අර මතකද මේ ස්ලයිඩ් එක? මේකේ පේනවාද උපනාහය? මතකද බද්ධ වෛරය කිව්වා නේද? ඒක මගින් ඇති වෙන්නේ පලාසය. පලාසයෙන් ඇති වෙන්නේ මච්චරිය. ඉතින් මච්චරිය ආවනම් ඉතින් ඕගොල්ලන්ට පේනවනේ ලාභ මච්චරිය කියලා මතක් කරගන්නකෝ. ලාභ මච්චරියෙන් අර පැත්තට සාතේයයට යනවා, මේ පැත්තෙන් දුස්සීල භාවය පේනවා. ධර්ම නැංගුරුම වගේ අපි හදාගත්ත නේ. ඒක ගත්ත ගමන් ඕක තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න සංඝාර සූත්‍රයත් එක්ක දැක මම දන්න නිසා ඉතින් මුළු පංච නීවරණයන් මගින් පලාසය ඇතිවෙනවායි කියලා ඒකෙන් ඇති වෙන ලාභ මච්චරිය කියලා තේරුම් ගත්තා. අරගෙන එහෙනම් මෙත්තාව කියන එක මම ආරම්භ කළා. ඒ මොකද අර ලාභ මච්චරියෙන් අපි ආපවර හිටු ඩයග්‍රෑම්කට ගියොත් මේකේ මේ කෝසජ්ජී කියන එක ඇති වෙනවා. ඇයි රෝගී සංඥාව මගේ කියලා ගන්නවා මම එතකොට. ඒක නිසා ඉතින් කුසීත බව කියන එක ඇති වෙනවා කියන එක තේරෙනවා. එතකොට මේකෙදි මෙත්තාව කියන එක ආරම්භ කළා. එතකොට ඒකෙදි අපිට ඇති වෙන මේ ශ්‍රද්ධාව නේද? ඉතින් තථාගතයන් වහන්සේ කිව්වානේ පිසුනා වාචේපා පරුසා වාචේපා පානාතිපාත එපා කියලා කිව්වා. එතකොට අපි මෙත්තාව එනකට අපි භාවිතා කරන විරිය. ඒ කියන්නේ මේ කෝසජ්ජිය කියන එක නැති වෙන්න. ඉතින් මෙතන මේ ධර්මයක් ලියලා තියෙනවා ඕගලන්ට පේනවා ඉංග්‍රීසි භාෂාවෙන් මේ මෙත්තාව කියන එක නොසෙල්ලෙන්න ඕනේ කියලා අශ්‍රද්ධාවෙන්. ඕක එන්නලා දීලා තියෙන ওই පටිසම්භිදා මග්ගයේ තියෙන සිංහල පොතේ පිටුව 69 දෙවෙනි පොතේ ඕක තියෙන. ඒක පෙන්නනවා මේ මෙත්තාව කියන එක අශ්‍රද්ධාවෙන් නොසෙල්ලෙන්න. ඒ වගේම කුසීතකමින් ඉන්ඩෝලන්ස් කියන්නේ කෝසජ්ජින් නොසෙල්ලෙන්න. ඊළඟට ආපව පෙන්නනවා ඒ ප්‍රමාදය කියන එකෙන් නොසෙල්ලෙන්න ඕන. ඊළඟට ආපව පෙන්නනවා උද්දච්චය කියන එකෙන් නොසෙල්ලෙන්න ඕන. ඊළඟට පෙන්නනවා අවිද්‍යාව කියන එකෙන් නොසෙල්ලෙන්න ඕනේ. මේ කාරණා පහෙන් ඔක නොසෙල්ලෙන්න ඕනේ කියලා ඔය ලියලා තියෙනවා. එතකොට මං කිව්වා දැන් එහෙමනම් අර සංඝාරෝ සූත්‍රයත් එක්ක බලලා පංච නීවරණ වලින් ඇති වෙන්නේ පලාසය, පලාසයෙන් ඇති වෙන්නේ මච්චරිය, මච්චරිය ඇති වුණා නම් මොකද වෙන්නේ? අන්න එහෙනම් මං සාතිය ලාභයි කියලා ගත්ත වැඩේ ඉවරයි නේද? ඒකටම මාන්නයන් ගල අත්තයි දන් නිත්‍ය නම් අත්ත භාව පටිලාභේ ඉඳන් අත්ව අදුපාදානේ ඉඳන් අත්ත භාව පටිලාභේ දක්වා ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. දැන් ඒ පාර එහෙමනම් අන්න ශ්‍රද්ධාව කියන එක ඇති වුණා. මෙන්න මේ දුස්සීල භාවය නම් මම අයින් කරන්න ඕනේ කියන එක. ඊළඟට කෝසජ්ජී කියන එක ඇති වුණොත් ආපෝ වැඩේ ඉවරයි. එතනින් පේනවාද මේ රේඛාව යන්නේ 7.3 කෝසජ්ජී දුස්සීල භාවය. ඒකත් සාකච්ඡා කරලා තියෙනවා ඒ තව ධම්ම සූත්‍රයේ. එතකොට ඒක ඇති වුණොත් ආපෝ ප්‍රශ්නේ ඇති වෙනවා. එහෙමනම් ඒකත් එපා. දැන් ඊට පස්සේ ආපෝ ආපෝ අපිට ඕනේ දැන් ඔගොල්ලන්ට එනවා එනවා මේකේ පැටර්න් එකක් පේනවා. මොකද්ද පැටර්න් එක? සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවේ දෝගොල්ලෝ ඉගෙන ගත්තා මතකද? දස කුසලේ අපි ආවා. එතනින් දස කුසලයෙන් කිව්වා ශ්‍රද්ධාදී මුච්චති නේද? දැන් පේනවද මේ ශ්‍රද්ධාවෙන් අශ්‍රද්ධාවෙන් නොසෙල්ලෙන්න ඕනි කියන්නේ? එහෙනම් මම ශ්‍රද්ධාව කියන එක භාවිතා කරනවා. ඊළඟට දෙවෙනි එක දිකෝ විරියම් පග්ගං අන්තෝ කියලා නේද? විරිය භාවිතා කරනවා. ඒ කියන්නේ මොකද්ද? මේ කෝසජ්ජී ඇති නොවෙන්නනේ, රෝගී සංඥාව මගේ කියලා නොගන්න. එහෙනම් කුසීත භාවයෙන් මං අයින් වෙන්න ඕන. එතකොට ඊළඟට තුන්වෙනි කාරණේකෝ සතින් උපට්ඨපෙත්තා කියලා නේද? සති බලය කියන එක භාවිතා කරනවා කියලා. මොකටද මෙතන සතිය? සතිය මගින් තමයි යා ප්‍රමාද වෙන්නේ නැහැයි කියන එක. මතකයි නේ අර ට්‍රේනින් කොලෙජ් එකේ කතාවේදී එහෙම මම පැහැදිලි කළේ නේ. එතකොට මේ අවස්ථාවේදී මේ මෙත්තාව මොකටද? ඕගලන්ට පේනවා මේ අන්ත දෙක පේනවා. සමුදයයි අස්තංගමයයි කියන අන්ත දෙක පේනවා. මොකද්ද? ලාභ මච්චරිය ලාභයි කියලා ගත්තනම් මම රෝගී වෙනවා කියන එක තමන්ට තියෙනවා. ලාභයි කියලා ගත්තනම් මම රෝගී බවට පත් වෙනවා. ඒ රෝගී සංඥාවක් අරගෙන වට අටක් කරහෝලානේ නේද? මතකද අපි දිගින් දිගටම යනවා කිව්වේ? එතකොට ලාභයි කියලා ගත්තම ওই ප්‍රශ්නේ වෙනවා රෝගී බවට පත් වෙනවා. එහෙමනම් මෙතන මේ සතිය කියන එක තියෙන්නේ මේ සමුදය අස්තංගමය කියන අන්ත දෙක දැකලා රෝගී නොවේ ඉන්න ඒ විරියට නැත්නම් උත්සාහයට පමා නොවීම සඳහා තමයි සතිය. අන්නේ වාක්‍ය අපි පොඩ්ඩක් ලියාගමු, ඒක හරි වටිනවා. ඒ කියන්නේ අන්ත දෙක දැකලා, සමුදය අස්තංගමය කියන අන්ත දෙක දැකලා රෝගී නොවී ඉන්න, සික් නොවී ඉන්න කරන විරියට එහෙම නැත්නම් උත්සාහයට පමා නොවීම සඳහා සතිය ඇති කරගන්න. ඔය ධර්මයේ බලාගෙන යන්න යන්න කෙනෙකුට පේනවා මේ හැම සංඥාම රෝගී කියලා. ඊට පස්සේ පේනවා මේ හැම සංඥාම රෝගී කියලා ගත්තනම් තමන්ට වෙන සංඥාවක් මගේ කියලා, රෝගී සංඥාව මගේ කියලා ගත්ත ගමන් ඕගොල්ලෝ කුසීත බවට එනවා. කුසීත බව ඇති වුණා නම් පමා නොවීම සඳහා සතිය ඇති කර ගැනීම. එතකොට දැන් බලන්න, රෝගී සංඥාව මගේ කියලා ගත්තා, ඔන්න කුසීත බව ඇති වුණා. කුසීත බව ඇති වුණා නම් මොකද වෙන්නේ? දුස්සීල භාවය. දුස්සීල භාවය ආව නම් අන්න ඒකට මාන වුණා. උල් වට්ටි දාගත්තා වගේ නම් අත්තයි දැන් නිත්‍යද? ඉතින් වැඩේ ඉවරයි නේ. නිත්‍ය වුණා නම් අත්තවාද උපාදානෙන්ද අත්ත භාව පටිලාභය කියන එක ඇති වෙනවා තමයි. ඊළඟට හතරවෙනියට ඕගලන්ට පේනවා, දැන් මෙතන කියනවා මේ උද්දච්චය නිසා, රෙස්ලස්ස් කියන්නේ උද්දච්චයනේ, උද්දච්චය නිසා නොසලෙන්න ඕන. ඉතින් යන්නේ එකට තමයි සිත චිත්තං සමාදාන්තෝ කියව නේද? සමාධිය කියන එක ඇති කරගන්නවා කියන එක. චිත්තං සමාදාන්තෝ කියන එක මතක තියෙන්න ඕන. ඉතින් දැන් බලන්න අපි ওই ආනිජ්ජ සප්පාය සූත්‍රය එහෙම ඉගෙන ගත්තා නේද? මේ කාම සංඥා නිසා ඇති වෙන්නේ මොකක්ද අන්තිමට කිව්වේ? දෝමනස්සයක් කිව්වා නේද? එතකොට ওই කාම සංඥා නිසා උද්දච්චය හේතුවයි කියලා අපි ඉගෙන ගත්තානේ වම්මික සූත්‍රයේ වෙලාවේදී. උද්දච්චයට හේතුවක් ප්‍රත්‍යක් තියෙනවා. එතකොට හේතුව හැටියට කාම සංඥාව කියලා තියෙනවා. එතකොට මේක පෙන්වන්නේ මොකක්ද දන්නවද? මේක පෙන්වන්නේ මේ ඩයග්‍රෑම් එකේ හිතන්න බලන්න, මේ රේඛාව තියෙනවා නේද? මේ දුස්සීල භාවයත් එක්ක තියෙන රේඛාව, රතු පාට පොඩි රේඛාව. ඔයගොල්ලෝ මේ පැත්තට දික්කලොත් මේ වාහනේ දෙකට බෙදෙනවා, මේ පේනවා නේද? මේක නිකන් දෙකට බෙදෙනවා. මේකේ උඩ කොටසේ තියෙන විඥානීය ජෙනරේෂන් එක, විඥානීය සකස් කිරීම කියන එක. මේකේ යට ත්‍රිකෝණීය වාගේ තියෙන කෑල්ලෙන් පේන්නේ මොකද්ද? අන්න මෙරිච්ච විඥානේ අපි ආපහු සකසනවා. පල්ලෙහෙන් තියෙන මේන්ටෙනන්ස්. ගෙයක් හදනවා, මේන්ටේන් කරනවා. විඥානේ උඩින් හදනවා, යටින් මේන්ටේන් කරනවා. උඩ ඉන්නේ මම, යට ඉන්නේ අහං. මමනුයි අහනුයි කරන්න වැඩේ ওই තියෙන්නේ. එතකොට මේ උත්පාදයයි මේ උත්පාදයේ මේන්ටෙනන්ස් එකයි කියන එක තමයි යොදන්නේ පේන්නේ. එතකොට ඕකේ ගත්තාම ඊළඟට පස්වෙනි කාරණේකුත් තියෙනවා. ඒක තමයි අර අවිද්‍යාව නිසා නොසෙල්ලෙන්න ඕනේ කියනවා නේද? ඉතින් ඒක ප්‍රඥායි ප්‍රඥානතෝ මතකයි නේද? සෝභාපටිපදා කිප්පා විඤ්ඤාව. ඉතින් ඒකත් එක්ක සම්බන්ධ වෙලා යොදන්නේ ඉන්නේ. එතකොට ප්‍රඥාවෙන් මේක දැනගන්නවායි කියන එක. එතකොට ඕකේ කියන්න පුළුවන් දැන් මේ මෙතන මේ ආයු සංඛාර ඕසජ්ජන සූත්‍රය. ආයු සංස්කාරයෙන් අතහැරෙන හැටි තමයි බුදුහාමුදුරුවෝ මේකේ අන්තිමට කිව්වේ. ඉතින් ඕකේ කියන්න පුළුවන් ওই චිත්තේ සකස් කිරීම. දැන් අපි කියන්නේ මේ උඩින් චිත්තේ සකස් කිරීමයි කරන්න කියලා. චිත්ත සකස් කිරීම ලාභයි කියලා ගන්නෙ නැත්තම්, ඒකේ පැවතීම ලාභයි කියලා ගන්න නැත්තම්, මේන්ටේන් කරනවා කියන එක ලාභයි කියලා ගන්නෙ නැත්තම් ආයු සංස්කාරයෙන් කියන්නේ අතහරින්න පුළුවන්. ඒ මේ සූත්‍රය වෙන්නේ තථාගතයන් වහන්සේ මේ ආයු සංස්කාරයෙන් අතහැරියා. ඒක කෙරෙන්නේ මේ ඩයග්‍රෑම් එකේ ওই කියන අර්ථයෙන්. චිත්තය සකස් කිරීම ලාභයි කියලා ගන්නෙ නැහැ. ඒ වගේම මේක මේන්ටේන් කරනවා කියන එක ලාභයි කියලා ගන්න. මේ අපේ ශරීරය රිපෙයා කරගන්න පුළුවන්. තථාගතයන් වහන්සේ පැයෙන් නිදාගත්තේ නේද? බුදුහාමුදුරුවෝ ඒක රිපෙයා කළා. ඉද්ධිපාද භාවිතා කළා. මේකේ රිපෙයා කරන්න පුළුවන්. තමන්ගේ අසනීප හිටන් සුව කරගන්න පුළුවන් එහෙම. එතකොට මේ ඉද්ධිපාදයන් උතර වඩන්න ඕන. ඉතින් ඔය ඔකේ අන්තිමට පෙන්නන බුදුහාමුදුරුවෝ ඒක අතහැරියා. රිපෙයා කරන එක අතහැරියා. ඒක තමයි කළේ. එතකොට රිපෙයා කරන්නේ නැත්තම් මේන්ටෙනන්ස් නැහැ. මේන්ටෙනන්ස් නැත්තම් ඉවර වෙනවා. එතකොට ඕගොල්ලෝ මේ භාවනාවට ගන්න මේ ස්ලයිඩ් එකම තමයි. දැන් මේකේ තව කාරණාවක් පෙන්වන්න ඕන. දැන් ඕගලන්ට පේනවා මෙතන මේ කෝසග්ගිය නේද? මේ කෝසග්ගිය කියන එක අපි මේ දුස්සීල භාවයෙන් දන් තියෙන රේඛාව නේද? ඔව්. දැන් මේක අපි මේක දික්කලොත් මොකද වෙන්නේ? මෙන්න මෙතෙන්ටයි එන්නේ. කෝසග්ගියත් එක්ක තියෙන මේ රේඛාව දික්කලොත් එන්නේ මෙන්න මෙතෙන්ට. ඔතෙන්ට කියනවා 5.3. ඕකට තමයි කියන්නේ දෝෂාරෝපණ චිත්තිය කියලා. පාලි භාෂාවෙන් කියන උපාරම්භ චිත්තිය කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් කියන රිප්‍රෝචින් මයින් කියලා. උපාරම්භ චිත්තිය. එහෙම නැත්නම් දෝෂාරෝපණ සිත රිප්‍රෝචින් මයින් කියලා කියනවා. ඉතින් ඇත්ත නේද? දුස්සීල භාවයේ තියෙනවා නම් එයාට යාගේ සිත දොස් කියනවනේ. නේද? මම පානාති පාතේ කරන්නේ කම්මෙන් සතුන්ව මරණිකා කියලා නේද? එතකොට එහෙමනම් අපි මෙන්න මේ දෝෂාරෝපණ චිත්තය කියන එක පහ කරන්න ඕනේ. මේක නැති වෙන්න මට දුස්සීල වුණා නම් මං ඉවරයි කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. එතකොට එහෙමනම් දුස්සීලතාවයට දුරු දෙන්නා වූ යම් කිසි දෙයක් තියෙනවද ඒක මං පහ කරන්න ඕනේ. දැන් මේ රේඛාව තව චුට්ටක් දික් කරන්න. කොහාටද එන්නේ? කාමච්ඡන්දේ. මේ රේඛාව දිගටම දික් කරගෙන ගියොත් එන්නේ කාමච්ඡන්දේ. එතකොට එහෙනම් ඕගලන්ට පේනවා මේ ලෝකේ කාමච්ඡන්දිය කියන එක. ඒ කියන්නේ බත් කට කාලා ඊළඟ කට බත් කට කාපු ගමන් අර තමන්ට මතක් වුණා කලින් කාපු එක කොච්චර හොඳද කියලා නේද? දෙක අතර ගැප් එක ඇති වෙලානේ අපි කාමච්ඡන්දිය ඇතුළේ විඥානීය පිටිව මේක හදන්න පුළුවන් කියලා. ඕකෙන් ඇති වෙලා තියෙන අන්තිමට කොහටද ගිහිලා තියෙන්නේ? දුස්සීල භාවයට. දුස්සීල භාවය නිසා මාන්නේ මාන්නේ ඇතුළේ නම් අත්තා ඉඳන් නිත්‍යයට ආවා. එහෙනම් නිත්‍යයි කියලා මෙතනින් අත්තවාද උපාදානයට වතුර වක්රා වාගේ අත්ත භාව පටිලාභය. ඔන්නෝග තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේ කාමච්ඡන්දය නිසා ඇති වුණා වූ ප්‍රශ්න වුණ දැන් පේනවා. එතකොට ඔන්නෝග තමයි තමන් හොඳට භාවනා කරන්නේ. ආවනා කරන්නේ ඔන්න මේ ලයින් දෙකයි තියෙන භාවනා කරන්න. ලොකු ධර්මයක් නැහැ. මොකද්ද? මම කාමච්ඡන්දය නිසා මේ මට දෝෂාරෝපණ චිත්තයන් ගිතන් ඇති වෙනවා. මම දුස්සීල භාවයටයි මම යන්නේ. මම දුස්සීල භාවයේ ඇති වුණා නම් අන්න කුකුල් පට්ටි කතාවත් එක්ක ඔයගලන්ට මතක් වෙනවා. ගණ්ඩ දෙයක් නැහැ මම ඒකට මාන්න වෙනවා. මම බෙන්ස් කාර් එක යන්නේ ආදී වශයෙන්. මම මාන වුණා නම් අත්තා ඉදන් නිත්‍යයට යනවා. ඉතින් මෙතන අර ඒක තීරුම් ගන්න අර මේ ධර්මීය උකක් සියු අර කුසීත භාවයේ මෙතන මච්චරි ලාභයි කියලා ගත්තා නම් අන්න වංචාව. ආන්න ඒකට තමයි මම මාන වෙන්නේ. මාන වෙලා තමයි අත්තා ඉදන් නිත්‍යයට යන්නේ. ඉතින් ඒක ගියා නම් ඔන්න මම වැඩේ ලෙඩේ හදාගත්තා. ආන්නේ හොඳට භාවනා කරන්න. ඒක තමයි ඔයගොල්ලන්ගේ භාවනාව. එතකොට දැන් මේක අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. මේක පෙන්වන්නේ මේ ලාභ මච්චරි නිසා ඇති වෙන ප්‍රශ්නේ. රෝගී භව කියන එක තමයි අපිට ඇති වෙන්නේ. පේනවද මේක ලකුණු කරලා තියෙනවා සුබයි කියලා. සුබ සංඥාව නේද? මේ පැත්ත පිස කබලින්කාර ආහාරය නිසානේ මේ සුබ කතාව ඇති වෙලා තියෙන්නේ. එතකොට එතනින් ඕගොල්ලෝ පේනවද ඔයාලා මෙතන මානිය කියන එකට. මානිය වගේ මොකද්ද කරන්නේ? අත්තා ඉඳන් නිත්‍යයට යන්නේ ජැක් එක ගන්නවා නේ. ඉතින් ඒ කියන්නේ චේතනාව ඉඳන් අත්තවාදු උපාදානිය දක්වාම තමයි ඔක කියන්නේ. ඉතින් මෙතන ඕගොල්ලන්ට පේනවා මේ ලකුණු කරලා තියෙනවා මමින් කාර්යයයි අහංකාරය. ආයි මේකින් මයි මේකින් කියන දෙක නේද? එතකොට මෙතන මේ මානිය විසින් කියන්නේ මොකද්ද? සුබෝධියම හොඳයි කියලා කියනවා මානිය විසින්. ඒ කියන්නේ මලමුත්‍රා අසුචි කොට හොඳයි කියලා මානෙ විසින් කියනවා. ඒකම තමයි යා කියන්නේ. එතකොට මෙතන අන්තිමට මේකේ ප්‍රතිඵලය හැටියට මොකද්ද තියෙන්නේ? අපි බයෙන් අගතියට යනවා කියන එකයි. එතකොට ලෝකේ රහත් නො වූ සියලුම සත්‍යයන් මේ හදන්නා වූ චිත්ත සංස්කාරයන් කියනෝ බිඳිනවා කියලා බයටපත් වෙලා ඉන්නවා. ඒ මේක මුළු ලෝකෙටම සාධාරණ ධර්මයක් කියලා මම දැනගෙන මේ මුළු ලෝකෙින් ආව සියලුම සත්‍යයන් ගිරී මෙත්තා මගේ වෙලාවේ පැවත්ව බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයාත් ඉන්නේ බයෙන් කියන එක. ඒ කියන්නේ රහත් වෙලා නැත්තම් ආශ්‍රව නැසල නැත්තම් එයාත් ඉන්නේ බයෙන්. කොයි වෙලාවේ කඩාගෙන වැටලා බලන්න ඔබ මහා කප්ප ගානක් මං හිටියා හෙල්ලෙන්නේ නැතුව වැටිච්ච ගමන් මං අපාය දින සම්ලෝකෙ හිටා යන්න පුළුවන් නේද? එතකොට හැම සත්‍යයක්ම ඉන්නේ බයෙන් කියලා මම මෙත්තා වැටුවා. මේක මේ සුබයි කියලා අරගෙනනේ ඔය හැම එක්කෙනෙක්ම. දැන් ඒකේ සුභේ ඉතරම් තරමට තේරෙන්නේ නැත්නම් බලන්න ඔබ ධාතු වශයෙන් ගත්තාම ආපෝ තේජෝ වායු පඨවි ධාතු. දැන් විඥානංචායතයට ගිය එක්කෙනත් ඔය අර ආලෝකී ස්වභාවයේ තියෙනවනේ තේජෝ ධාතුවේ තියෙන්නේ. එතකොට නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභිය අපි හිතන්නේ යා මේ රූපෙම අල්ලන්නේ නැහැ කියලා නේද? එයාත් රූපේ ස්පර්ශ කරනවා 50% එයා ස්පර්ශ කරනවා. නැත්තම් රූපේ ස්පර්ශ කරේ නැත්නම් සංඥාව බිඳෙනවා. සංඥාව බිඳුනොත් විඥානේ පවතින්නේ නැහැ. ඒක නිසා එයා හැඟීමක් නැතුව එයා ස්පර්ශ කරනවා. එයාගේ හැඟීමක් නැහැ මං ස්පර්ශ කරනවා. එයා කියන්නේ මං පුළුවන් තරම් මේකෙන් ඈත් වෙනවා. ඒක හරියට හොඳට නිදාගත්ත මනුස්සයයි හොඳට නිදාගත්තේ නැති මනුස්සයයි. හොඳට නිදාගත්තේ නැති මනුස්සයා හිතන්නේ මං මේ හෙටනම් හොඳට නිදා ගන්නවා කියලා. ඒ කියන්නේ පුළුවන් තරම් රූපේ මම ඈත් වෙනවා කියන එක තමයි එයා හිතන්නේ. හොඳට ඈත් වෙනවා කියලා. අන්න එහෙම එකක් තියෙන්නේ නේ සංඥා නාසංඥායතන ලාභියක්. එතකොට මේ හැම සත්‍යයක්ම ඉන්නේ මෙන්න මේ කතාව, මේ සුබයි කියන කතාව යම් කිසි විදිහකට අල්ලගෙන මාන්නයක් කළා තමයි තියෙන්නේ. ඒ මාන්නය අඩු මේක නා තමයි නිව සංඥා නා සංඥායත ලබේතර හැමෝම ඉන්නේ බය වෙලා ඉන්නේ. එතකොට දැන් ඔය අහං විසින් මමන්ට කියන මෙන්න මෙහෙම ධර්මයක් මොකද්ද? එයා කියනවා අත්ත මිදේ බය බුරුලෙන් තබා වරෙන් කියලා. අහලා තියෙනවා නේ? ඒ කියන්නේ මොකද්ද අත්ත මිදේ කියලා? කියන්නේ අත්ත දිගේ යනකොට අර කඩාගෙන වැටෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ යා කියනවා ඔය මමන් තමයි ඇහැ උනේ සුබ වෙච්ච ඇස අහන්න බයයි. මෙයා මේක හරියට භාවිතා කරනවද කියලා. දැන් පෙලක් වෙලට අපේ ඇඟිල්ල අපේම ඇහි යනිනවා නේ, තේරෙනවද මේ කියන එක? අන්න ඒ වගේ හරියට මේ වඩු බාසුන් නැහැ ගෝලයා ඒ වගේ. ඒ වඩු බාසුන් නැට ගෝලයාව ට්‍රේන් කරන්නත් ඕනේ. හැබැයි වඩු බාසුන් නැට හරි බයයි. ඉස්සර කාලේ නියන් මේ වගේ ලාභ නැහැ නේ. ඉස්සර කාලේ නියන් හරි ඝන. ඒතර වඩු බාසුන් නැහැ නියන දෙන්නේ ගෝලයට බොහොම බයයි. මොකද මේ යෝධයාගේ අතින් මේක කැඩෙයිද කියලා. අනිත් එක ලී තියෙනවනේ. ලී ටික දැන් මාත්‍යා දීලා තියෙන ලී ටික දැන් මේ යෝධයා මෙයා බුදු කරන්න ගිහිල්ලා මෙයාගේ අතින් ලී ටිකත් අහන්න නැති වෙන්න පුළුවන්. නියන කැඩෙයි කියලාත් බයයි මේක කැඩෙයි කියලාත් බයයි. ආන්න ඒ වගේ තමයි. ආන්නට බයයි. එයා හදපු ඇහැ මාස 10 ජොබ් එකේ නියහන් හැදුවේ. බඩ ඇතුලේ ඉන්න හම්බුනේ මාස 10යි. එයාට හොඳට ඇහක් හදන්න පුළුවන් වුණේ නැහැ නේද? පර්මනන්ට් ඇහක් හදන්න කල්පවතින ඇහක් හදන්න පුළුවන් වුණේ නැහැ. අන්න ඒ වගේ එයාට බයයි. අන්න ඒක තමයි ওই අත්ත බිඳේ පයිබුරුලෙන් තබාවරෙන් කියලා කියන්නේ. එතකොට දැන් එහෙනම් ඔයගලන්ට තේිනු මෙතනින් මේ ඇති වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. මෙන්න මෙයා තමයි ප්‍රශ්නේ කියන එක තමන්ට වෙන්නේ. අවුද කබලින්කාර ආහාරය මේක නිසා තමයි මේ සුබ වෙලා මාන වෙලා අසූචි ගොඩකට මාන වෙලා ගූගල් පට්ටි දාගෙන හරි අපි මේ අත්වාද උපාදානට ගිහිල්ලා අත්බව පටිලාභය ඔන්න මුලම පේනවා. එතකොට මේක බැලුවා. එතකොට දැන් අපි කිව්වා මේකේ භාවනාවට ගන්න මේක තීරුම් ගන්නවා. භාවනාවට ගන්න ඕගොල්ලෝ අර මෙන්න මේ අටවෙනියට කියපු ස්ලයිඩ් එක නේද? එතකොට අපි එහෙමනම් සූත්‍ර දේශනාවට යමු. ඉතුරු ටික බලන්න. ඉක්බිත්ෙන් භාගතුන් වහන්සේ අනුදිටරුම් බනවා ආනන්දෙනි යම් දිවාවීරණයකට කාලයයි කියලා සිතනවාද ඒකට යන්නේ කියලා වදා. එසේ වහන්සේ කියලා ආනන්දහාමුදුරු භාගතුන් වහන්සේට පිළිවදන් දී උනස්සින් නැගී සිට භාගතුන් වහන්සේ සකසා වැඳ පැදුණු කොට නුදුරි එක්තරා ගසක් මුල ඉඳගත්තා. එතකොට ඉඳගත්තට පස්සේ ඒ පවිටි මාරයා ඇවිල්ලා ආනන්දතරුන් නික්ම ගිය කල්ලි නොබෝ වෙලාවකින් භාගතුන් වහන්සේ වෙත පැමිණිලා එළඹ එකත් පැස නිදියා. එකත් පැස නිඳලා ඒ පවිටි මාර භාගතුන් වහන්සේට මේ කාරණේ කිව්වා. වහන්ස භාගතුන් වහන්සේ පිරුණම් පාත්තා සුගතියෝ පිරුණම් පාත්තා. දැන් භාගතුන් වහන්සේට පිරුණම් පාණ්ඩ කාලය. වහන්සේ යම් තාක්කල් මේ සව්වන් මහණු ව්‍යක්තද විනීතද විසාරද බවට පැමිණියේද යෝගක්ෂේම බෞසුත ධර්ම දර ධම්මානුගාමී ප්‍රතිපත්තියද සම්‍යක් ප්‍රතිපත්තියද අනුරූප ධර්මී හැසිරෙන සුළු වූද සිය ආචාර්ය වර්ගයේ ඉගෙන උගන්වන්නාවුද කියවන්නාවුද පවසන්නාවුද පිළිටවන්නාවුද එලි කරන්නාවුද බෙදා දක්වන්නාවුද ප්‍රකට කරන්නාවුද උපන් පරවාදී කරුණ සහිත මොනවට නිග්‍රහ නෛනානික කොට දහම් දසන්නාවුද එතෙක් මම පින්වම් පාන්නේ කියලා මේ වචනේ භාගතුන් වහන්සේ විසින් වදාරලා තියෙනවා. ඒ කියන්නේ මාරයට බුදුහමඳුරු බණක් කියලා තියෙනවා. කලිනුත් ඉල්ලලා තිබිලා තියෙනවා. හැබැයි මේ සූත්‍රය නම් අපිට නැහැ. සූත්‍ර පිටකේ ඒක නැහැ. ඒක අර නැති වෙච්ච කොටස තමයි ඒක අයිති වෙලා තියෙන්නේ. එතකොට දැන් කියනවා වහන්ස දැන් භාගතුන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂු වහන්සේලා විනිත්තයි විසාරදා යෝගක්ෂේමයි බෞසුතයි ධර්මදරයි ධම්මානු ධම්ම ප්‍රතිපත්ති සම්‍යක් ප්‍රතිපත්ති ඒ අනුධර්ම චාරයෝ ඇත ඔහුසිය ආචාර්ය වාගේ ඉගෙන උගන්වත් කියවත් දෙසත් පිහිටුවත් එලි කරත් බෙදා දක්වත් ප්‍රකට කරත් උපන් පරවාදී කරුණ සහිතව මොනවට නිග්‍රහකට නිනායක කොට ඔනතෙක් මෙහෙම කරනවා. දැන් එහෙනම් භාගතුන් වහන්සේ පිරුණම් පාන්න දැන් වැඩේ හරි කියලා කියන්නේ. ඊට පස්සේ ආපහු කියනවා මේ මෙහිණින් මහන්සියලා මේ தත්ත්වයට පත් වෙනකන් පිරුණම් පාන්නේ නැහැ කිව්වයි කියලා. දැන් මේ මෙහිණින් මහන්සියලටත් ඒ කරන්න පුළුවන්. ශ්‍රාවක උපාසකයෝ මේ තත්ත්වයට පත් වෙනකම් මම පිරිනමන් පාන්නේ කියලා. දැන් උපාසකයෝ මේ තත්ත්වයට පත් වෙනවා. දැන් පිරිනමන් පාන්නේ. ශ්‍රාවක උපාසිකාව මේ තත්ත්වයට පත් වෙනකම් පිරිනමන් පාන්නේ කියලා. දැන් ඒ අය මේ තත්ත්වයට පත් වෙලා තින් දැන් පිරිනමන් පාන්නේ කියලා. නේද? ඊට පස්සේ ආපහු කියලා තියෙනවා යම් තාක්ක මගේ මේ ශාසනය සමෘද්ධ වෙනකම්, ඒ කියන්නේ පවපුල් වෙනකම්. ඊළඟට ප්‍රොස්පරස් ස්ථಿತಿ වෙනකම්. ඊළඟට ආපහු එන්නනවා ඒ හැමදැනම පැතිරෙනකම්. බොහෝ දෙනා අතර ප්‍රකට වෙනකම්. ඊළඟට නොවැනති දෙවිවරුන් හැමදෙනා විසින් මොනවට ප්‍රකාශිත වෙනකම්. ඒ තාක් මම පිරුණම් පාන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ විසින් මේ වචනේ කියලා දෙයි. වහන්සේ දැන් වනායි භාගතුන් වහන්සේ ශාසනය සමෘද්ධයි. පැතිරලා බොහෝ දෙනා අතර ප්‍රකට වෙලා දෙවිවරුන් හැමදෙනා විසින් සුපක්ෂිත වෙලා. වහන්සේ දැන් භාගතුන් වහන්සේ සුබතුව පිරුණම් පාත්තා. වහන්සේ දැන් භාගතුන් වහන්සේට පිරුණම් පාන්නේ කියලා කිව්වා. බුදුහාමුදුරු මොකක්ද දන්නවද කියලා? පරුතුමාරයට කියන නිරුත්සුක වෙන්න කියලා. ඒ කියන්නේ වෙහෙසෙන්න එපා කියලා. මහන්සි වෙන්න එපා කියලා කිව්වේ. නොවූ කලකින් තථාගතයන් වහන්සේ පිරිනමම් පාන. මේක තුන් මාසයෙන් අවයමකින් තථාගතයන් වහන්සේ පිරිනමම් පානීය කියලා වදාළා. ඉක්බිති භාගතුන් වහන්සේ චාපාල චෛත්‍යයේදී එළඹ සිටියාව නෝන් පිරිස දන්නා වායු සංස්කාරය අත්හැරියා. එතකොට ඒ එකල්ලි භාගතුන් වහන්සේ මේ කරුණ සලකලා මේ උදන් ඇනුවා. ඒ පුනර්භවය සකස් කරන භවෝත්පත්තියට කාරණාව කාමාවච රූපාවචර අරූපාවචර කර්ම බුද්ධි මුනිතමි අතහැරියා කියලා. එතකොට ඒකේ පෙන්නනවා ඔය හරියට මේ යුද්ධයකට ගියාම ඔය කෝට් එකක් වගේ එකක් ඊතලයකින් අල්ලලා විදලා ඉරලා දාන්න පුළුවන්. ආන්නේ වගේ මේ සංස්කාරයන් කියන ඒවා ඒ බුදුහාමුදුර අතහැරියයි කියලා. ඉතින් ඒකේ පෙන්නනවා මේ පස්කන්ධය යන්නේ සමත විසින් සමාහිත වූ තමා කෙරෙහි කෙලෙස් නැමැති කවචයේ බොනොද්දී අත්තර භව සංස්කාර ඇත්තේ සමාපatti බලෙන් රැඳ වූ අත්බව. අන්න ඒක තමයි කිව්වේ අර වෙපයා කරනවා කියන එක මේන්ටෙනන්ස් කරන එක. ආන්න ඒක ආපවුට් සමවදීන්නේ නැහැ. නොසමවදී ආයු සංස්කාරය අතයි. එතකොට මේන්ටෙනන්ස් එකක් නැත්තම් මාස තුනේ වැඩේ ඉවරයි නේද? මේක මේ හොඳ ගාතාවක් තියෙනවා. ඔය ගාතාව තමයි ඔය කිව්වේ. ඒක පෙන්නනවා තුනම තලංච සම්භවම් භව සංකාර වස්සදි මුනි අජ්ජත්තරතෝ සමාහිතේ අභිජ්ජා කවච මිච්ඡ සම්භවಂತಿ කියලා. ඒ ගාතාව ඕගොල්ලෝ ළඟ නැහැ. ඒ ගාතාවේ අර්ථය තමයි ඕගොල්ලන්ගේ තේරෙන්නේ. එතකොට මේ තුලම තලංක සම්භවಂತಿ කියලා කියන්නේ ඔය මේ තුලණිය කරන්න පුළුවන් කාමයන් කියනවා මෙච්චරයි කියලා. මේ අපිට කියන්න පුළුවන් මේ හොද්ද රහට වඩා මේ හොද්ද රහයි කියලා නේද? ඒ වගේ දේවල් තුලණය කරන්න පුළුවන්. ওই අතුලයි කියලා නමක් තියෙනවා නේද? ඒ අතුලයි කියන එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ තුලණය කරන්න බෑ කියන එකයි. එතකොට නිර්වාණය කියන එක තුලණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඕකෙ පෙන්නනවා මෙතන තමයි මේ අර්ථ දැක්වීම කියන එක කරන්නේ. නිබ්බාණං රතනන්ති කරුත්තා අච්චර්ය භාවේන අතුල තත්ත කුසලස්ස අභිසම්භවා ඥානීන පස්සන අයං අමෝ. අමෝහය කියන එකත් අර්ථ දක්වලා දෙනවා මේ පිටකෝපදේශයේ. ඒ පොත් තියෙනවා නෝ ඔයගලන්ට බලන්න. මම පිටුව කියන්නම්. ගෙවල් වලට ගියාම පිටුව 90. එතකොට ඒකෙ පෙන්නනවා මේ නිර්වාණේ රතන ආශ්චර්ය භාවේ අතුල කම්පයා කරන්න බෑ. මේ හොද්දරා මෙහෙමයි කියලා කියනවා වගේ එහෙම කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. අන්න ඒක සඳහා කුසලයේ උපදවනවා. කුසලයේ උපදවනවා කියන්නේ අකුසලයේ අයින් කරලා නේ. පානාති පාත නොකර ඉඳීමෙන් තමයි කුසලයේ කියන එක නේද? එතකොට මේ කුසලයන් කියන ඒවා උපදවලා මේ ඒක දැනගන්නවා. මේක තමයි කළුතේ ඥානේන ප්‍රශ්න. අන්න ඒක තමයි අමෝහය කියලා කියන්නේ. ඔන්න අමෝහය අර්ථ දැක්වීම කියන එකක් තියෙන පිටකෝපදේශයේ ඔන්න ඔතන. එතනම තමයි පෙන්වන්නේ මේ අජ්ජත්තරතෝ සමාහිතේ වික්ඛේප පටිසහරණං අයං අදෝස. අභ්‍යන්තරයේ සමාහිත බවක් තියෙන වික්ෂේපය මුලාව පහ කිරීම තමයි අදෝසය. ඒ කියන්නේ දැන් පේනවාද මේ රෝගී සංඥාව මගේ කියලා අරගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා නේද? එහෙම ඉන්න පුළුවන් කමක් නැහැයි කියලා තේරුම් ගත්තා නම් අන්න ඒක තමයි අදෝසය කියන එක තියෙන්නේ. ඒකට අමෝහින් තමයි අදෝසය කියන එක ඇති වෙන්නේ. එතකොට මෙතන මේකේ ඒ බුදුහාමුදුරුව අතහැරලා දැම්ම ඒ ආව සංස්කාරය කියන එක අර විදිහට මම සමවදින් නැහැ කියලා ඒකෙන් ඉතින් ඒ වෙනවා කියන එක තියෙනවා. ඒ නිර්වාණයට කලදන් වහන්සේ ගියා ඊට පස්සේ නේද? එතකොට ඒක තමයි සූත්‍ර දේශනාව තියෙන්නේ. එතකොට මේකේ කොහොමද අපි භාවනා කරන්නේ? අපි ගුව මේ භාවනාව සඳහා අපි මේ 8 වෙනි ස්ලයිඩ් එක තමයි අපි ගන්න කියලා නේද? මොකද්ද මේකේ ඔයගොල්ලන්ට කල්පනා කරන්න තියෙන්නේ? අර මේකේ මේ උඩහටදී අපි පෙන්නගෙන ඇවිල්ලා තියෙන්නේ මතකද? මෙතන මේ ඉද්ධිපාදයන් මෙතන සම්බන්ධ වෙන හැටි පෙන්වුවා. මේකේ අපි පෙන්වුවා දැන් මෙය ඔයගොල්ලන්ට දුක්ඛ ප්‍රතිපදා දන්දාඥාවෙන් තමයි මේකට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන මුලින් ඇති වෙන්නේ නේද? එතකොට මේකේ ඇති වෙලා තින් ඡන්ද සමාධිය අපිට චිත්ත සමාධිය තියෙන නම් මෙත්තාව තියෙන්න ඕනේ කියන එකත් ඕගලන්ට දැන් වැටහුණා. ඊට පස්සේ ඕගොල්ලෝ දදතු පුඤ්ඤම් පවටිති ගාථා වගේ ඕගලන්ට පේනවා අර මගේ නිමේ කියලා ගත්තාම ඔන්න විමර්ශාව ඇති වෙනවා. මේ ගොඩාක් අපි කාලය ගත කළේ විමර්ශාවේ ඉඳන් විරිය. මෙන්න මේ කැලලට තමයි අර මයින්ඩ් ෆැක්ටරි එකේ කතාවත් එක්ක පෙන්වන්නේ. ඉතින් මේක පෙන්වුවා මොකද්ද මේ ෆැක්ටරි එක අපි හදන්නේ කියලා නේද? අපි මේ ප්‍රොඩක්ට් එක හදනවා අපි හොඳම භාණ්ඩේ හැටියට මේ ಜಾති එහෙම හදනවා. ඒතර හදන්නේ කොහොමද? අර අපි කිව්වා වක් කරනවා රූප වේදනා මේව වක් කරලා තමයි ඒක කරන්නේ. එතකොට මෙතෙන්දී මේ සම්බන්ධතාවය පෙන්වුවා මේ ද්වේෂයත් එක්ක මෙන්න මේ ධර්මයන් සම්බන්ධයි. එතකොට මේ ධර්මයන් මම අයින් කරගන්න ඕනේ මේ මයින්ඩ් ෆැක්ටරි එකෙන්. අපි කතාවට ආවා ඇවිල්ලා අපි පෙන්වුවා මේව අයින් කරගත්තනම් අපිට අර වේදනාව නිසා ඇතිවෙන්නා වූ ඒ ප්‍රමාණය අපි අඩු වෙලා යනවා. අත්තභාව පටිලාභයට කාරණා පහක් උදව් උපකාර කළාද දැන් වේදනාවට මම ප්‍රතිචාර දක්වන්නේ නැතුව මං කරා නම් අන්න වේදනාව නිසා මට අත්තභාව පටිලාභයක් ඇති වෙනවා කියන එක බෑදෑ. ඒක තමයි ඔය හරේ හැටියට ඔබ පේන්නේ නේද? එතකොට අර මේක මතක තියාගන්න නිත්‍ය වුණා නම් මොකක් හරිකින් අත්තා වුණා වතුර වක්‍රා වාගේ අත්බව පටලාභය කියන එක ඇති වෙනවා. ඊට පස්සේ අපිට පේනවා මෙතන මේ සම්බන්ධතාවය කොහොමද මේවෙන් සිද්ධ වෙන්නේ? මේ තණ්හා වෙලා තමයි මේක කරන්නේ. එතකොට අපි අර ගාතාවෙන් මතකයිනේ නේද? මානිය කියන උමු තමයි හොඳ ඇහැක් හදන එක කියලා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන දුක්ඛ නිරෝධ සත්‍යයේදී නෑ මං තණ්හා මතය ඇතහැන්න ඕනේ මේක කළොත් මට ඇති වෙන්නේ දුක්ඛය කියලා. එතකොට මෙතෙන්දී අපි මෙන්න මේ සම්බන්ධතාවය හොඳට මතක තියාගන්න. මම දුස්සීල භාවයට මං ආවනම් අන්න ඒකෙන් මං ඒකටමයි මාන වෙන්නේ. ගෝල්පට්ටි කතාවේදී උගලන්ට මතක් වෙනවා ඒක. එහෙමනම් අත්තා ඉඳන් නිත්‍යයට ගියා නම් එහෙනම් අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව පටිලාභය දක්වා මම එනවා. එහෙමනම් මම මේ වක්කරණේවා මම මේව අයින් කරන්න ඕනේ. එහෙමනම් දැන් මට මං මෙත්තා මේ දුස්සීල භාවය අයින් කරන්න එහෙමනම් මං මෙත්තාව කියන එක මම පඩනවා. අද ගූගල් පට්ටි දාගත්ත එක්කන ගූගල් පට්ටි අතහරිනවන්නේ. එතකොට ඒක හෙල්ලෙන්නේ නැති වෙන්න ඕනේ අශ්‍රද්ධාවෙන්, කෝසජ්ජේ, ප්‍රමාදේ, උද්දච්චේ, ඒ වගේම අවිද්‍යාවෙන්. එහෙමනම් අපිට තියෙන්න ඕනේ මොකද්ද? අර සංඝාරෝ සූත්‍රය අපි ඉගෙන ගත්තා. බැරි වෙලාවත් මම පංච නීවරණ වලින් පලාසය ඇති වෙනවා. පලාසයෙන් ඇති වෙන්නේ මෙන්න මේ මච්චරිය. මච්චරියාව නම් මං ඉවරයි. ඇයි මච්චරියාව නම් සාතියේ කියලා ආව මෙතනින් දුස්සීල වෙලා මේ කතාව ඇති වෙනවා. ආපහු ගලන්ට පේනවා මෙතන මච්චරියන් අපි දුස්සීල භාවයට යනවා. දෙපැත්තටම යනවා අය. ඒක තමයි මම කිව්වේ නැංගුරුන් වාගේ හොඳට අඩියට බහලා ඒක තියෙනවා. එතකොට ඒකේ අර කාරණා පහ සාගතව අපි බලනවා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා නේද? අර සෝකාපටිපදා කිප්පා විඥාන කිව්ව විදිහට ඒක භාවිතාවෙන් දෝනවා. එතකොට භාවනාවට හොඳට ඉන්නේ මොකද්ද? මේ රේඛාව දික් කරානම් උපාරම්භ චිත්තයට එනවා. මම පුපුල් පට්ටි දාගත්තා කියන්නේ ඒක දික් කරා නම් කාමච්ඡන්දේ. දැන් එහෙනම් තමන්ට පේනවා මේ කාමච්ඡන්දේ නිසා මට දුස්සීල භාවයේ ඒකෙන් මං මාන වුණා නම් අත්තා ඉඳන් නිත්‍යට ගියා වුණා මගේ ලෙඩේ ආපහු මං හදාගත්තා. වැඩේ ඉවරයි කියන එක තමන් තේරෙනවා. මගේ මරණය මම හදාගත්තා නේද? එතකොට දැන් ඔයගොල්ලෝ ටිකකට ඉස්සෙල්ලා මතකද අර ආනින්ජ සප්පාය සූත්‍රයේ පෙන්නවා වන්නේ 2A 1A කියලා. ඒකම නේද මේ තියෙන්නේ? පේනවද මේ රේඛාව මොකද වෙලා තියෙන්නේ? මේ පැත්තට තිබිච්ච රේඛාව ඔන්න 1A කියලා කිව්වහම පොඩ්ඩක් මෙහෙම වුණා සංඥාවට. 1B කියලා කිව්වහම චේතනාව ළඟට. 1C කිව්වහම විඥානෙට. ඒක මේ පැත්තට කැරගිලා නේද මේ හැදිලා තියෙන්නේ? පේනවද? ඒ ටී කප් එකේ කතාවම තමයි මේක අනිත් පැත්තට කැරගිලා තමයි මේ රේඛාව හැදිලා තියෙන්නේ. එතන ප්‍රඥාන්තු බලවම අර දෙක කණික් වෙලා එනකොට ඒක තමයි එහෙනම් කරන්න තියෙන භාවනා. එහෙනම් අපි මිනිත්තු 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන මේ ඊට පස්සේ අපි භාවනා කරමු.